22 වසරේ 12 වෙනි මාසේ 18 වෙනිදා ඉරිදා භාවනා වැඩසටහන ශ්‍රද්ධාවන්ත ගුණගරුක වාසනාවන්ත පින්වත්නි. හොඳයි මේ හැමදේම එකතු පහදු කරගෙන මේ කටයුතු කරන්නෙත් ළඟ ඉන්න අයටත් මෛත්‍රිය, දුර ඉන්න අයටත් මෛත්‍රී කරන්න කියන පාඩයට අනුව සියලු දෙනාගේම බහුජන හිත සුව පිණිස. මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාවට වැඩම කරේ කීර්ති ප්‍රශංසා ලබා ගන්න නෙමේ. බුදු කෙනෙක් මහා මගට බැහැලා සේවය කරේ කීර්ති ප්‍රශංසා ලබන්න නෙමේ. අපි එහෙම මාර්ගවල් වල ගිහිල්ලා අපි එපා වෙලා ආවේ කීර්ති ප්‍රශංසා ලබන්න, ප්‍රසිද්ධ වෙන්න, කටයුතු කරන්න පුළුවන් පැති තියෙනවනේ නේද? ගායකයෝ වෙන්න පුළුවන්, නළු නිළියෝ වෙන්න පුළුවන්, කෙනෙකුට ඒව තියෙනවා. ඉතින් අපි ඒ ශේත්‍ර වල ගිහිල්ලා ඒවත් අතහැරලා ඇවිල්ලා ඉන්නේ. ඒ නිසා මේ ධර්මයේ දේශනා කරන්නේ බහුජන හිතාය, බහුජන සුඛාය, සියලු දෙනාගේ යහපත පිණිස, තතේව අනුකම්පාය, සියලු දෙනාට අනුකම්පා පිණිස. එහෙම නැත්නම් කීර්ති ප්‍රශංසා ලබන්න, ලාභ සත්කාර ලබන්න, එහෙම දේවල් ලෝකේ ලබන්න තීරණ වෙන මාර්ග තියෙනවා. ධර්මය කියන්න ඕනේ නැහැ. ඒව වැඩක් නැති නිසා තමයි අපි ධර්මයේ දේශනා කරන්න ඇවිල්ලා තියෙන්නේ. එවිට මේ ලබා දෙන්නේ ධර්මය. ධර්මයයි ඔබේ ප්‍රශංසාව, ඔබේ ගෞරවය අවශ්‍ය කරන්නේ ධර්මයේ උදෙසායි. ඔබේ පැහැදීමත් ධර්මයේ උදෙසා. ඔබේ ආධ්‍යාත්මිකව තියෙන පූජාවත් ධර්මයේ උදෙසාම විය යුතුයි. ඒ නිසා මට යමක් මං හිතන්නේ ලෝක කාටවත් පූජ කරන්න පුළුවන් කියලා. බුදුරජාණන් වහන්සේටත් කාටවත් මේ ලෝකේ යමක් පූජ කරන්න පුළුවන් කියලා මම හිතන්නේ නැහැ. හැබැයි අපිට පූජ කරන්න පුළුවන්, සංවර්ධන කටයුත්තකට පූජ කරන්න පුළුවන්, ලයිට් බිලට පූජ කරන්න පුළුවන්, ඒ වගේ නඩත්තු කටයුත්තකට පූජාවක් කරන්න පුළුවන් මිස ස්වාමින් වහන්සේට කිසිවක් පූජා කරන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. මොකද හේතුව ආධ්‍යාත්මික වශයෙන් ගනුදෙනු අවසන් කළාට පස්සේ එතන ගන්න කෙනෙක්වත් දෙන්න කෙනෙක්වත් නැහැ. එයා හැමදේම ස්වභාව ධර්මයක් කියලා තේරුම් අරගෙන ඉවරයි, සම්මුතියක් කියලා තේරුම් අරගෙන ඉවරයි. ඒ තුල මම රඳවාගෙන නැහැ අවබෝධයටපත් වෙච්ච කිසිම උත්මේ. ඒ කාරණේ තේරුණාද? ඒ තුල රැඳිලා නැහැ අවබෝධයටපත් වෙච්ච කිසිම උත්මේ. අන්න ඒක තේරුම් කරගන්න ඕන. එහෙනම් බුදුහාමුදුරන්ට පූජ කරන්න කාටවත් මොකවත් බෑ. බුදුහාමුදුරන් පූජ කරපු දේවල් එකක්වත් බුදුහාමුදුරු සත පහකට ගණන් ගත්තේ නැහැ කියන එක හොඳටම පේනවා. බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පාන්නේ ප්‍රසිද්ධ ස්ථානයක, පොදු ස්ථානයක. දැන් මේ රටේ තියෙන එක එක තැන්වල ගාඩන් හදලා තියෙන මොනවද මේ නිකන් මල් වතු වගේ නේද? ඒ වගේ තැනක ප්‍රසිද්ධ ස්ථානයක තමයි, උද්‍යානයක තමයි බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පාන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේට කෝටි ගණන් වලින් කියතොත් කොච්චර මිලාදික විහාරස්ථාන හදලා දීලා තිබුණද කියලා පින්නතුන් දන්නවා. ඒ තමයි බුදු කෙනෙක්ගේ ආධ්‍යාත්මය, බුදු කෙනෙක්ගේ තියෙන මහා කාරුණිකත්වය, බුදු කෙනෙක්ගේ තියෙන ශ්‍රේෂ්ඨත්වය. එතකොට මිනිස්සු හැටියට අපි ළඟ තියෙන දුර්වලතාවය තමයි මේ දේවල් තුල මම ඉන්නවය, මේ දේවල් මගේ කියලා හිතන දුර්වලතාවය. බුදු කෙනෙකුටත් බෑ, ඔය ඇත්තන්ටත් බෑ අයිතියක් දරන්න මේ ලෝකේ තියෙන කිසිම දෙයක. මේ ලෝකේ තියෙන කිසිම දෙයක අයිතියක් දරන්න ඔබටත් බෑ, බුදු කෙනෙකුටත් බෑ, කාටවත් බෑ පින්නතුනේ අයිතියක් දරන්න. කිසිම අයිතියක් දරන්න පුළුවන් කමක් නැහැ. නමුත් ඉතින් අපි මෝහාන්ධකාරයේ පැටළුණාට පස්සේ මිනිස්සු මොකද කරන්නේ? අර අයිතියක් දරාගෙන ඉන්නව මනසෙන්. මේ ඔක්කොම සම්මුතියක් කියලා ඊට වඩා ඉහළින් වාසය කරන්න. ඊට වඩා ඉහළින් තමන්ගේ ඥාණය, තමන්ගේ ගුණය, තමන්ගේ ශක්තිය, තමන්ගේ ජීවය පවත්ව ගන්න. සම්මුතියට පල්ලෙහාට හෙලා ගන්න එපා. ඉහළින් පවත්ව ගන්න. එතෙන්ට මනස හැඩගස්ව ගන්න ඕන. එතෙන්ට දර්ශනය හැඩගස්ව ගන්න ඕන. අපි උඩකට නැගෙනකොට පේනා පරහසේ වැඩි වෙනවනේ. මනසිනුත් එහෙමයි. මනසින් උසස් වෙනකොට, දර්ශනයෙන් උසස් වෙනකොට, ප්‍රබල වෙනකොට එයාට ලෝකේ පේන පරහසය වැඩි. දැන් ලංකාවේ කන්දකට නැගුණු, සිරිපාද කන්දට නැගුණු. බලන්න නේද? මොනතරම් ලස්සන ඈත වටපිටාවතේ. හැබැයි ප්‍රාථමික බිම ඉන්නවනම් අනේ මේ වටපිටාවේ තියෙන ගහකොළ කීපයක් විතරයි පේන්නේ. මනසිනුත් එහෙමයි පින්නතුරි. මනසින් ප්‍රාථමික වෙලා ඉන්නකොට ලෝභ ද්වේෂ මෝහ බර වැඩි වෙනකොට මිනිස්සු ප්‍රාථමික වෙනවා. ලෝභ ද්වේෂ මෝහ බර අඩු වෙනකොට එයා උසස් වෙනවා, ඉහළට පාවෙනවා. එයාට මේ ලෝකේ දකින්න පුළුවන් පරාසය වැඩි වෙනවා. ඒ ආකාරයෙන් ඈතින් ඈතට යනකොට පින්නතුනේ මහා විශ්වයක් දකින්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ නිසා අපි අපෙන් ඉවතට ඇවිල්ලා අපි දිහා බලන්න ඕන. එවිට අපිට අපිව තේරුම් ගන්න පුළුවන්. ඒ නිසා කවමදාකත් මමත්වයෙන් නිවන් දකින්නේ නැහැ පින්නතුනේ. තේරුණාද? මමත්වයෙන් කවදාවත් නිවන් දකින්නේ නැහැ. කවමදාකවත් කිසිම කෙනෙක් මමත්වයෙන් නිවන් දකින්නේ නැහැ. මමත්වයම තමයි නිවනට බාධාව. දැන් එහෙමනම් මේ නිවන හොයන්නේ කවුද? මම. එහෙමනම් එතනම තමන් වරද්දගෙන තියෙනවා. අපි කියන්නේ පොට වරද්ද ගන්නවා කියලා. පොට වරද්ද ගත්තාම බෝතල් මූඩියක් හරි තද කරගන්න බෑ. ඒක නිසි ආකාරයට වැහෙන්නේ නෑ. ඒකට හානි සිද්ධ වෙනවා. ඒකට කියනවා අපි පොට වරද්ද ගන්නවා කියලා. දැන් බලන්න පින්නතුනේ, මම නම් නිවන් දකින්න හදන්නේ. එතනම අපි ගත්ත මාර්ගය වැරදි. කවදාවත් මම නිවන් දකින්නේ නැහැ. කවදාවත් ස්ත්‍රියක් නිවන් දකින්නේ නැහැ. කවදාවත් පුරුෂයෙක් නිවන් දකින්නේ නැහැ. මේක තේරුම් අරගන්න ඕන. මේක මනස හදාගන්න ඕන. තේරුම් අරගත්තට පමණක් මදි මනස හදාගන්න ඕන. මමෙක් නොවන විදියට, ස්ත්‍රියක් නොවන විදියට, පුරුෂයෙක් නොවන විදියට වෙන අන් කෙනෙක් වශයෙන් හරි හදාගන්න එපා. කිසිවෙක්ම නොවන විදියට හදාගන්න ඕන. තමන්ගේ ඥාණය, තමන්ගේ සිත, තමන්ගේ දැක්මේ ධාරාව. පැහැදිලිද? මේ ආරම්භක පියවර හදාගන්න නැති කෙනෙකුට ගමනක් නැහැ. නිර්වාණ ගමනක් නැහැ. මේක හරියට හදාගන්න. දැන් මම අහන ඔබ, මමෙක්ද? මම නිවන් දකින්න යනවා. ඒක ඉස්සෙල්ලම හදාගන්න ඕන. මම කියන තැනින්ද මේ උත්සාහ කරන්නේ ධර්මය අහන්න? මම කියන තැනින්ද මේ උත්සාහ කරන්නේ ධර්මය මෙනෙහි කරන්න, මම කියන තැනින්ද මේ උත්සාහ කරන්න, ධර්මය අවබෝධ කරගන්න, මට නිවන් දකින්න ඕන. කවගෙත් ආරම්භයේ සිද්ධ වෙන්නේ ඔහොමයි, මගෙත් ආරම්භයේ සිද්ධ වුණේ ඔහොමයි. නමුත් කාලයක් යද්දි තේරුණ මට නිවන් දකින්න බෑ කවදාවත්. මමත්වය දුරු කිරීමමයි නිවන මිස මට කවදාවත් නිවන් දකින්න බෑ. ඒ කාරණේ තේරෙනවද? ඒ නිසා ඔබ ඒක ගැන ලොකු සංවේගයකට පත් වෙන්න එපා. මේ කාටත් එක වගේ මේ වගේ බාධක මුණ ගැහිලා තියෙනවා. අපිටත් මේ බාධකේ මේ විදියට මුණ ගැහුණා. ඉතින් මම කල්පනා කරනවා දැන් මට නිවන් දකින්න බෑ. සමහර වෙලාවට හිතුණා එහෙනම් ඒක වැඩකුත් නෑනේ. මට නෙමෙයි නම් ඒක ලැබෙන්නේ වැඩකුත් නෑ. එහෙම සිතුවිලි පහළ වෙනවා. නමුත් අපි සිතුවිලි පහළ වුණාට ඒ සිතුවිලි ඒ විදියටම අමුවෙන් අල්ලගන්නේ ප්‍රඥාවන්තේ. සමහර අය හිතනවා මේ මට පහළ වෙච්ච සිතුවිල්ල ඒ මගේ අදහස කියලා ඉක්මනින් ඒක එළඹ ගන්නවා. අපි එහෙම සිතුවිල්ලකට පහළ වුණාට එහෙම එළඹ ගන්නෑ. මේක අතිශයින්ම පරීක්ෂාවකට පත් කර ගන්නවා. සිතුවිල්ලක් පහළ වෙච්ච ගමන් ඒක අල්ලගන්න පුජ්‍යලේ හරියට අර තේ බොන්න ඌමනා වෙනුවට නිකන් තේ කොළ කනවා වගේ වැඩක්. එමත් නැත්නම් තේ බොන්න පෙරලා ඌමනා වෙනුවට තේ කොළත් එක්කම ඒක බොනවා වගේ වැඩක්. ඒ නිසා දෙයක් පහළ වුණාම ඒක අපි හොඳට පෙරලා හදලා උයලා පිහලා කපලා කොටලා නේද සකසලා බන්දේසික දාලා රස කරගෙන තමයි කරන්නේ. ඉතින් එහෙම කරන ලෝකෙ මිනිස්සු ආකල්පයක් අදහසක් පහළ වෙච්ච ගමන් අමුවෙන්ම ඒක ගිලිනවා. ඒක වැරදි නේද? වැරදි. ඒක තියෙන ප්‍රඥාව කියන්නේ පින්නතුණි ගොට්ටක්. ඒක ගොට්ටක හැඩයක් තියෙන එකේ පෙරණයක් ඒක. ප්‍රඥාවේ හැඩේ ගොට්ටක හැඩයක් තියෙන්නේ. ඒක පෙරණයක්. මීට කලින් දැකන දැනගෙන තිබුණේ නැහැනේ ප්‍රඥාවේ හැඩේ නේද? මොනවාද දැනගත්තා? ඒක ගොට්ටක හැඩයක් තියෙන එක පෙරණයක්. ඒකට දාලා පෙරලා බලනකොට අපි ඒ ගත්ත සිතුවිල්ල බුද්ධිගෝචර නොවේ, විද්‍යාත්මක නොවේ, සත්‍යවාදී නොවේ. ඒක මමත්වේ වාසියට ආපු සිතුවිල්ලක් කියලා ඔන්න තේරුම් ගන්නවා. තේරුම් අරගෙන ඒක ප්‍රහාණය කරනවා. මම නිවන් දැක්ක නැති වුණාට කමන්නේ නැහැ. මම සත්‍ය අවබෝධය කරගන්න ඕන. සත්‍ය අවබෝධය කරගන්න ඕන. ඒ නිසා ගොඩාක් දෙනෙක් ඔය මමත්වය මේකයි මේකයි කියලා තේරුම් ගැනීම අවබෝධය කියලා හිතාගෙන හිටියට එයාට සිතෙහි හටගන්නා වූ දුක්ඛ දෝමනස්සයන්ගෙන් බේරෙන්න බෑ. බේරෙන්න නම් ප්‍රායෝගික වෙන්න ඕන. මමත්වය අත්හරින්න ඕන. පුරුෂ භාවය අත්හරින්න ඕන. ස්ත්‍රී භාවය අත්හරින්න ඕන. දැන් බලන්න ඇඟවල් ඇතුලේ ඇට ඇටමස් නහර ඇතුලේ පිරිමින්ට පිරිමි කියන අදහසත් ගැහැණුන්ට ගැහැණුයි කියන අදහසත් සියලු සත්වයන්ට පොදුවේ මම සත්වයෙක් කියන අදහසක් පුජ්‍යලේ කියන අදහසත් මේ මගේ ආත්මය මේ මා ලබා තිබෙන්නේ මනුෂ්‍ය ආත්මයයි කියන අදහසත් තියෙනවද නැද්ද? තියෙනවනේ. පොදු මිනිස්සු නැහෙන්නේ ඒ වෙනුවෙන්. බස් එකේ, ත්‍රිවිලර් එකේ, වාහනේ, එහෙ මෙහෙ ඔය දුවන්නේ, එහෙ මෙහෙ අර පිටිපස්ස කැඩුණු කඩියා වගේ. ඇයි ඒ? තමන් සතෙක්, මනුස්ස සතෙක්නේ කියලා කල්පනා කරනවා. මේ මගේ ආත්මයයි. ඒ ආත්මයට ධනවත්කම, පෝසත්කම, සැප සම්පත් එකතු කරන්න ඕන කියලා දුක් විඳිනවා. ලක්ෂයක් තියෙන කෙනා දුක් විඳිනවා, කෝටියක් තියෙන කෙනා දුක් විඳිනවා, කෝටි 1000ක් තියෙන කෙනා දුක් විඳිනවා, කෝටි ප්‍රකෝටි ගණන් තියෙන අය ඒ ධනයම සමහරලාට ඒගොල්ලන්ට මරු කැඳවනවා. දැන් මේ පහුගිය දවසේ නේ බැංකුවක අයිතිකාර මහත්මේ නැති වුණේ. ඒ වගේ ඒ දේම සර්පේ. දැන් මේ රක්ෂණ සමාගම මහත්මේ කෙතුම නැති වුණා එකේ. එතකොට බුදුහාමුදුරුව පෙන්වුවේ මේ දේවල් සර්පය. ආනන්ද සර්පයා දුටුවෙහිද? සර්පයා වුණහම මොකද වෙන්න ඕන? අපි බය වෙන්න ඕන. සර්පයන්ට බය වෙන්න ඕන. බය වෙනවනේ නිතティම නේද? සර්පයට බයයි. ඒ නිසා තමයි බුදුහාමුදුරුවෝ ඒකට සර්පයා කියන නම දැම්මේ. මොනවටද? කහවණු මල්ලකට දැම්මේ මොකද්ද නම? අල්ලනවා නම් පුතේ සර්පෙක් අල්ලනවා වගේ අල්ලගනින්, නැත්තම් ඕව උඹමම හපා කනවා. එතකොට මේ මහත්මයාට සිද්ධ වුණෙත් මොකද්ද? ඒ ධනයම එයාට සැපය, සුවය, අභිමානයේ කීර්තිය ලබා දුන්නා වගේම පොඩ්ඩක් බෙල්ල මුලින් අල්ලගන්න අමතක වෙච්ච වෙලාවක ඒ දේම කැරකිලා ඇවිල්ලා හපා කනවා. එතුමන්ට විතරක් නෙමෙයි අපටත් කාටත් ඔය දේ සිද්ධ වෙනවා. එක දෙයකට නෙමෙයි, මමත්වයත් එහෙමයි. තමන්ගේ මමත්වය සමහර වෙලාවට තමන්ටම හිරිහැර කරනවා. තමන්ගේම සිය ජීවිතේ හානි කරගන්න පොළඹවනවා. තමන්වම විනාශ වෙන මද්‍රව්‍ය ගන්න පොළඹවනවා. තමන්ගේම මමත්වය ඒක තමන්ටම හානි කරනවා. එහෙනම් මිනිස්සු අල්ලගෙන ඉන්න එක වැරදි නේද? ඒක වැරදි. එහෙනම් මම පුජ්‍යලේ කියලා අල්ලගෙන ඉන්න එක තමන්ටම සැපේ සලසන එකක් නෙමෙයි, දුක සලසන එකක් කියලා හොඳට තේරුම් ගන්න. තමන්ගේ පුරුෂ මාන්නය තමන්ටම දුක සලසන එකක්. ඒක අත්හරින්න. අත්හරින්න කියන වචනයට වඩා පාවිච්චි කර අලුත් වචනය ලිහිල් කරන්න. තමන් පුජ්‍යලේ කියන එක ලිහිල් කරන්න. කොහේ යයිද කියලා හොයන්න එපා. ඕන දිහාවකයි, ප්‍රශ්නයක් නැහැ. මෙතන ලිහිල් කළාට පස්සේ තව තැනක් හොයන්න එපා, ප්‍රශ්නයක් නැහැ. ධර්මයෙන් කියා දෙන විදියට වැඩේ කරන්න. තමන් පුරුෂයෙක් කියන එක දැනෙනවා නම් ඒක ලිහිල් කරන්න. ස්ත්‍රීන්ට දැනෙනවා ඇති මම ස්ත්‍රියක් කියලා, ඒක ලිහිල් කරන්න. කොහේ යනවද කියලා ඊළඟට හොයන්න එපා. ඕන දිහාවක යන්න දෙන්න. මැරෙන්න යන මිනිස්සයා කොහේ යනවද කියලා හොය හොයා මැරෙන්නේ නැහනේ. ඉතින් අපි ධර්මයේදී අතහැරීම මොනව හම්බ වෙනවද, මොනවද ප්‍රතිලාභය කියලා බලලා නෙමෙයි. අනග්‍රහිත චිත්තෝ දානන්දේති කියලා කියන්නේ මේ කිසිම බලාපොරොත්තුවක් නැතුව අතහැරීම, ආධ්‍යාත්මික අතහැරීම. දානේ කියලා කියන්නේ කාට හරි දෙන එකට නෙමෙයි, අතහැරීමට. අතහැරීමට කියන වචනයක්. ඒ දානේ කියන වචනයට තව එකක් ඇඳගත්තාම අහවල් දේ අතහැරීම කියලා කියනවා. එතකොට අභය දානය. එතකොට මිනිස්සුන්ගේ බය නැති කරලා දාන, ජීවිතේ බේරලා දෙන දානයක් කළොත් අපි ඒකට කියනවා බය නැති කිරීමේ දානයක් දුන්නා, අභය දානය. එතකොට ආහාර දානය. එතකොට ඒක වෙනමයි. හැබැයි දානය කියන එකෙන් අදහස් වෙන්නේ අතහැර දැමීම. එහෙම නැත්නම් ලිහිල් කිරීම. අතහරින්න පුජ්‍යලයක් ඉන්න ඕන. හෙත් ලිහිල් කරන්න පුජ්‍යලයක් අවශ්‍ය නැහැ. පුජ්‍යලත්වයේ තමයි මේ තදින් අල්ලගෙන ඉන්නේ. පුජ්‍යලත්වය අපි අඩු කරගෙන යනකොට ලිහිල් වෙනවා. ඔය පුජ්‍යලත්වයෙන් තමයි පුජ්‍යල ස්ත්‍රී මානය, පුරුෂ මානය සහ පුජ්‍යල මානය අල්ලගෙන ඉන්නේ. අපි හිමින් සැරේ ලිහිල් කරනකොට ඒක නිදහස් වෙනවා, අපි ඉහළට පාවෙනවා. දැන් මෙතෙක් මේ දේශනා කරන ධර්මයේ ප්‍රායෝගික මේ මොහොතේම සිද්ධ කරන්න, ආයි ගෙදර ගිහිල්ලා වෙලාවක් නැහැ, මේ මොහොතේම සිද්ධ කරන්න. ඔබ යම් කිසිවෙක් වී සිටීද? ඔබ යම් කිසිවෙක් වී සිටීද? ඔබ දිහාම බලන්න. කිසිවෙක් හැටියට, යමෙක් හැටියට, පුජ්‍යලෙක් හැටියට මා මෙතන ඉන්නවද? සමහර අයට එන්න පුළුවන්, ඔව් ඔය ඉන්නවා. එහෙමනම් ඒ පුජ්‍යලයා සෑදුනේ කෙසේද? කුමන කාරණයකටද ඔබ පුජ්‍යලෙක් හැටියට, මමෙක් හැටියට එය අල්ලාගෙන සිටින්නේ? ඒකට උත්තර බඳින්න ඕන. ධර්මයේ අසන්න නිදහස්ව, ධර්මයේ තේරුම් ගන්න නිදහස්ව, ධර්මයේ අසන්න සතුටින්, ධර්මයේ මෙනෙහි කරන්න සතුටින්, ධර්මයේ අවබෝධ වෙන විටත් ඔබට ඇතිවන්නේ සතුටමයි, සැහැල්ලුවමයි. දැන් ඔබේ නම කියලා ඔබට නැගිටින්න කියලා කිව්වොත්, ඔබට අග්ගල් නැගිටිනවා. ඇයි ඒ? මමත්වයේ ඒ නම බැඳගෙන ඉන්නේ. ඒ නිසා ඒ සංඥාව ඒ නම මගේ ටක් ගන්න ගිරෙනවා. මේ ගොඩක් බලන්න. ඒ බැඳගෙන ඉන්න නිසා තමයි නම බැඳගෙන ඉන්නේ. නාමය නොදිරනවයි කියලා කියන එක වැරදි තැනකින් තෝරගත්ත දෙයක්. ශරීරයත් එක්ක සාපේක්ෂිතව බලද්දී අර නාම ගෝත්‍රය කියලා කියන්නේ මනසට නැත්තම් සංසාර ජන්මයට යන ස්වභාවය. ඉතින් අර ඒක භවයෙන් භවයට උපදිනවා කියන කාරණය පැහැදිලි කරන්න මිසක් ඒ නම යොදාගත්තේ එකෙන් අදහස් වෙන්නේ අපේ අර මේ ආත්මයේදී කියන නම කියලා. ඒ නම් ඇකිලා යනවා. දැන් ඉස්සර කාලේ හිටපු සිටුවරුන්ගේ නම් රජවරුන්ගේ නම් කීයද තියෙන්නේ නේද? දැනටත් සීව මේ පොඩි කාලයයි එකක්. ඉතින් ওই නම තියන්න තමයි ගොඩාක් අය මහන්සි වෙන්නේ. ජීවත් වෙලා ඉද්දිත් නමක් තියනවා කියලා හිතනවා. මැරුණට පස්සෙත් ඒ නම මගේ කියලා හිතනවා. ඒ කොන්ක්‍රීට් කෑලි ඉදි වුණාම ආයෙක මගේ කියලා හිතනවා. ඔක්කොම සම්මුති ගෞරව, සම්මුති ප්‍රශංසා, සම්මුති නින්දා තමයි කවුරුත් ලබන්න බලාපොරොත්තු වෙන්නේ. දැන් බලන්න අඤ්ඤා කොණ්ඩඤ්ඤ කියන උත්තමයන් වහන්සේට කොණ්ඩඤ්ඤ නොවේ දැන් මම. ඒක බලන්න දැන් තමන්ගේ නමින් ඒක ගලප ගන්න. මම තාම නමින් යුක්ත කෙනෙක්ද නමින් තොර කෙනෙක්ද? නමක් නැති වෙන්න ඕන. ස්වාමින් වහන්සේට නම් නමක් නැහැ. මට එක එක නම් වලින් කතා කරනවා. ඒක සම්මුතියක් කියලා තේරිලා මම කටයුතු කරනවා. නැත්තම් ඒක සමාජයට ගැළපෙන්නේ නැති නිසා, පොතකට නමක් අවශ්‍ය නිසා නමක් දානවා. නැත්තම් ඔක නමක් නොලිය කරන්න පුළුවන්. නමුත් නමක් නොදා කත්වරේ නොදා යම් ප්‍රකාශයක් කරන්න බෑ. නීතියෙන් තහනම්. එමුණුත් ඒක කැලෑපත්‍ර වෙනවා. එනිසා කත්තුවරයෙක් ඉන්න ඕන, නමක් තියෙන්න ඕන, පුජ්‍යලයෙක් ඉන්න ඕන, ලියාපදිංචියක් තියෙන්න ඕන. තේරෙන්නේ නැත්තේ සමහර කරුණු ගැඹුරු වැඩි නිසා. ඒව දුර වැඩි නිසා. දැන් ඈත තියෙන මහා විශාල ග්‍රහලෝක පේන්නේ නැත්තේ ඇයි? මේ ග්‍රහලෝකවල දුර්වලතාවයක් නෙමෙයි, අපේ ඇස දුර්වලයි. එච්චර දුර බලන්න පුළුවන් කමක් නැහැ. කවුරු හරි හිතුවොත් එහෙම ඒක ග්‍රහලෝකවල දුර්වලතාවයක් කියලා. නෑනේ. ඒක අපේ ඇසේ දුර්වලතාවයක්. සමහර කරුණුත් අපිට තේරෙන්නේ නැත්තේ ඒව දුර වැඩි ගැඹුරුයි. ඒ නිසා තේරෙන්නේ නෑ. එහෙමනම් තේරෙන්නේ නැහැ කියන තැනින් ඔබ තේරුම් ගැනීමට උත්සාහ කිරීම කියන කාරණේ කරන්න ඕන. වීරිය කරන කාරණේ කරන්න ඕන. හැබැයි මමත්වයෙන් තොරව මේක සිද්ධ වෙනවා නම් තමයි වටින්නේ. මමත්වයෙන් යුක්තව සිද්ධ කරනකොට පින්නතුනි තරහා කේන්තිය වුණත් එන්න පුළුවන්. මොකද හේතුව මේක මමත්වයෙන් යන්නම බෑනේ මේ දුර. පියාසර කරලා යන්න ඕන ගමනක් ඇවිදගෙන යන්න බෑනේ. එන්න පියාසර කරන්න ඕන. ඒ වගේ මමත්වයෙන් යුක්තව කියන්න බිම ඇවිදිනවා වගේ වැඩක්. දෙපයින් නිවනට යා හැකිද? දෙපයින් නිවනට යන්න බෑ. ආකාසේ පදන් නැති සමනෝ නැති බාහිරේ. මේ ඇති පින්නතුරේ නිවන් දකින්න කෙනෙකුට නිවන් දකින්න. මේක හිතන්න ඕන. මේකට දීපු පදමාලාවල් දිහා බලබලා ඒක එහෙමයි කියලා හා හූ කියලා ඉන්න නෙමෙයි. මොකද්ද මේ කතන්දරේ තේරුම? අහසේ පිය සටහන් නැත, ශ්‍රමණයෝ බාහිරේ නැත. රහසේ පිය සටහන් නැත. මොකද්ද අප්පා ඒ? එතකොට ශ්‍රමණයා කියන එකෙන් අදහස් කරන්නේ ධර්මය, ධර්ම අවබෝධය, නිර්වාණය. ඔය ඇත්ත ශ්‍රමණයෝ කියන්නේ කවුද? තට්ටේ බාලා කහපාට එකක් ඇඳගෙන ඉන්න අයට. බුදුහාමුදුරුවෝ ශ්‍රමණයෝ කියන්නේ එයා ඒගොල්ලන්ට නෙවෙයි. ආවලන්ට ශ්‍රමණයා කියපු ගම මතක් වෙන්නේම කවුද? ඕ ඒක හිස බාලා, එහෙම නැත්නම් හිස වවලා මොනවා හරි කහපාට වගේ එකක් පැත්තට ඇඳලා පැංගෙන්ඩියක් අරගෙන තාපසේක් වගේ ඉන්න කෙනෙක් හරි පාත්‍රයක් අර එල්ලගෙන ඉන්න කෙනෙකුට හරි තමයි මේ ශ්‍රමණයා කියලා කියන්නේ කියලා. ඔන්න නාම රූපවල ඉන්න මිනිස්යාගේ දුර්වලතාවය. බුදුරජාණන් වහන්සේ කෙනෙක් ශ්‍රමණයා කියන්නේ සත්වයෙකුට පුජ්‍යලයෙකුට නොවේ. ඈ හිස බවාපු අයට, හිස බාපු අයට, කෙහි බාපු අයට, කෙහි බවාපු අයට නෙමෙයි. ඔය ඇත්තට ශ්‍රමණයෝ කිව්ව ගම මතක් වෙන්නම නාම රූප දෙකේ කෙනෙක්. සමනෝ නැති බාහිරේ. කොයි වගේද? උපමාව කොයි වගේද? උපමාව අතන තියෙන්නේ. අහසේ පිය සටහන් නැස, පා සටහන් නැත. එහෙනම් අහසේ පිය සටහන් නැති වගේ අහසක් වෙන්න ඔබේ හිත. බාහිරෙන් ඔබ කොච්චර උත්සාහ කළත් රහත් වෙන්න, බුදු වෙන්න, මාර්ගඵල ලබන්න කවදාවත් එතෙන් දෙන්න බෑ. බාහිරේ පිය සටහන් තියෙන තැනක සටහනක් හැටියට රහත් වෙන්න බෑ. ඵලයක් හැටියට මාර්ගඵල ලබන්න බෑ. කෙනෙක් හැටියට බුදු වෙන්න බෑ. ඒ නිසා බුදු කෙනෙක් නෑ ලෝකේ. ලෝකේ කිසිම බුදු කෙනෙක් නෑ. ඉන්නවනම් ඒ කෙනෙක් පුජ්‍යලේ, ස්ත්‍රියක්, පුරුෂයෙක් නොවේ. දැන් ඔබටත් අවශ්‍ය වෙන්නේ ඒ බුද්ධත්වය කියන එකට පත් වෙන. ඒ බුද්ධත්වය කියන නාමයක් අපි භාවිතා කරනවා නිකන් සම්මුති. දැන් මේකෙත් මේ බර එක එක බර දීලා තියෙන්නේ මේවට. කිලෝ 5, 10, 1, 2 බර දෙනවා වගේ බර දීලා. බුද්ධත්වයේ බර ගොඩාක් වැඩි. අරිහත්ත්වයේ බර ටිකක් අඩුයි, කිලෝ ගාණක් අඩුයි. අනාගාමී එකේ තව කිලෝ 1-2 අඩුයි. සකදාගාමි තවත් කිලෝ එකක් දෙකක් අඩුයි. සෝහාන් වල තවත් කිලෝ එකක් අඩුයි. පුතජන ඕ ඒක නිකන් ආතල් 100ක් වගේ පොඩි ග්‍රෑම් 100ක් වගේ නේද? පොඩි බරක් තියෙන්නේ කියලා බෙදාගෙන තියෙන්නේ. ඒ ඔක්කොම පුතජනකමේ තියෙන මෝඩකම්. එහෙමද නැද්ද? ඔළුව වනන්නත් බයයි, වනලත් බෑ, නොවනත් බෑ මේකට නේද? මේ ඔක්කොම පුතජනකමේ තියෙන බරවල්. බුදුරජාණන් වහන්සේ බුදු වෙලා නැහැ. කිසිවෙක් නොවීම මිසක් බුද්ධත්වය කියලා කියන්නේ කිසිවෙක් වීම නොවේ. කිසිවෙක් නොවීම මිස බුද්ධත්වය කියන්නේ කිසිවෙක් වීම නොවේ. අරිහත්වය කියන්නේ කිසිවෙක් නොවීම මිස කිසිවෙක් වීම නොවේ. දැන් ඔබ කිසිවෙක් තැනක නම් ඉන්නේ ඒ කිසිවෙක් කියන ස්වභාවය බුරුල් කරන්න, ලිහිල් කරන්න, සැහැල්ලු කරන්න. කිසිවෙක් කියන ස්වභාවය හටගන්න දෙන්න එපා ඔබ තුළ. එතකොට පින්නතුනේ ඒ වේගය, ඒ ජවය හරීම වැරදි. ඒ වේගය සෑහෙන්න දුක් විඳිනවා. අර චැනල් ටික සෑහෙන්න දුක් විඳිනවා. කවද්ද මේ? කවුද මේ? මමෙක් කියලා ගන්න එක දුක් විඳිනවා. ඉතින් මේ මමෙක් අතහැර ඉන්න කාලෙදී ඉතින් ඔන්න මට මොනව හරි මේ වෙලා චෝදනා කරලා මොකක් හරි කරලා කවුරු හරි බයිනවා. අපිට ඉතින් පන්සලක බයිනවා, වතුර පිරෙව්වේ නැත්තම් බනිනවා, මල් ටික වෙලාවට කඩලා තිබ්බේ නැත්තම් බනිනවා, මෙදුල හරියට ඇමදලා නැත්තම් දොස් කියනවා, වැසිකිලි ටික සේදුවේ නැත්තම් දොස් කියනවා, පඩික්කම් හේදුවේ නැත්තම් දොස් කියනවා, දොස් තියනවා. අපිට ගොඩක් බැනුම් ගන්න දේවල් තියෙනවා. ගෝල හාමුදුරු කෙනෙක් හැටියට, පුරි හාමුදුරු කෙනෙක් හැටියට ඉන්නවා. අර උනාද අර පඩික්කම් ටික ඇද බැලුවේ නෑනේ. අර පඩික්කම් පිරිලා ඉතින් හොද බීව අරගෙන ගිහිල්ලා පඩික්කම් වල රත්තරන් නෑ. පඩික්කම් වල තියෙන ගඳ ගහන කෙල තියෙන්නේ. ඉතින් ඒව සෝදන්න ඕන කියලා ඉවරලා. ඒ හැම වෙලාවකම වේදනාව විඳිනකොට තේරුම් ගන්නවා කවුද ඒ තරහා ගන්නේ. මමෙක් වුණාම තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. උපදින්න ඕන මමෙක් වුණාම, මැරෙන්න ඕන මමෙක් වුණාම. ඇදෙලිනේ උපදින්නත් වෙනවා මමෙක් වුණාම, මැරෙන්නත් වෙනවා මමෙක් වෙලා. අපි අකමැතිම අපේ මමත්වයට කවුරු හරි අභියෝග කරනවට ඔබට කැමතිද නුඹ නැත්තම් යූ කියලා බනිනවට කැමති නෑ, දොස් කියනවට කැමති නෑ, නින්දා කරනවට කැමති නෑ. මං අවුරුදු 15 16 මම කරපු පරීක්ෂණ ගැන මම ඉතාම සන්තෝෂ වෙනවා. නූතන ඉහළ මනෝවිද්‍යාත්මක තත්ත්වයට ගියාම කරන පරීක්ෂණ මම කුඩා කාලේ කළලා තියෙනව නේද කියලා මම සතුට වෙනවා. වෙනතුන්ට මතක් කරලා තියෙනනේ මම මුදල් දීලා කෙනෙකුට කියලා බනින්න කියලා, ටෙස්ට් එකක් කළා කියලා එක එක විදිහට බනින්න කිව්වා. ටික වෙලාවක් යනකම් මම මුදල් දුන්නා කියන සංඥාව තියෙනවා. ඒ සංඥාව නැතුව ගියපු ගමන් මොකද වෙන්නේ? අන්න දැනෙන්න පටන් ගන්නවා. ඒස දැන් නොයේකුත් දේවල් විදියට ආදරණීය ස්වරූපයෙන් බැන්නාම සංඥාව ඒක ආදරයෙන් ගන්නවා. දැන් ඔය පොදුවේ සමහරලාට මෝඩයා අර මේ කියලාත් බයින වෙලාවල් තියෙනවා. ඉතින් ඒක කිව්වම අර ආදරණීය ස්වභාවයකින් එහෙම කිව්වහම නේ බූරුවෙක් ගොනෙක් කියලා කිව්වත් ඒක ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඒක ශෛලිය සහ කෙනා අනුව තමයි යා තීරණය කරන්නේ මේකට මම තරහ ගන්නවද නැද්ද. යා ඒක මොන ස්වරූපයෙන්ද එල්ල කරේ කියලා බලලා තමයි ක්‍රියාත්මක වෙන්නේ. දුක් විඳින ශක්තිය තියාගන්නපා. දුක් විඳින ශක්තිය ලිහිල් කරන්න, බුරුල් කරන්න, තුනී කරන්න, නිදහස් කරලා දාන්න. ඊළඟට ඔබට මොනවද වෙන්නේ කියලා, මොනවද ලැබෙන්නේ කියලා මගෙන් අහන්න එපා. මුකුත්ම ලැබෙන්නේ නැහැ කැමති නම් ලෑස්ති වෙන්න. නිවන් දැක්කම මොකවත්ම හම්බ වෙන්නේ නැහැ කැමති නම් ලෑස්ති වෙන්න. කිසිම දෙයක් හම්බ වෙන්නේ නැහැ. ඔක්කොම නැති වෙනවා. ඔබේ தත්ත්වෙත් නැති වෙනවා, තානාන්තරත් නැති වෙනවා, නිලයක් නැති වෙනවා, ධනයක් නැති වෙනවා, ඥාතිත් නැති වෙනවා, ධර්මල්ලෝ ඔක්කොම සියලු දෙනාම තමන්ගේ හිතෙන් ඈත් වෙලා යනවා. මාත්‍යයක් නැති වෙනවා, තමන්ගේ නෝන නැති වෙනවා, තමන්ට තමන්වත් නැති වෙනවා. කැමති නම් ලෑස්ති වෙන්න. අර ඔක්කොම දුකයි කියලා තේරිච්ච කෙනෙක් තමයි කවදක හරි නිවන් දකින්නේ. පටාචාරාව නිවන් දකින්න ඒකනේ. මහත්යා හිටිය මහත්යා දුකක් වුණා, දරුවෝ හිටිය දරුවෝ දුකක් වුණා, තමන්ගේ ඥාති හිටිය ඥාති බලන්න ගියා අවසානේ එල්ලෙන්න ඒගොල්ලොත් නැති වෙලා ඒකත් දුකක් වුණා. කවුරුත් නැහැ සිහි විකලෙන් දුවන විකාර වූ ගැහැණියක් සිටියා. බුදුරජාණන් වහන්සේ අභියසයට එනකොට සිහි ඇතුව එන්න නැගණිය කිව්වා. පිළිසරණක් නැහැ කියලා හිතපු ඇයට නැගණිය කියන වචනය, සහෝදරිය කියන වචනය ඇසෙනවත් එක්කම තේරුණා මට පිළිසරණක් තියෙනවා, කෙනෙක් ඉන්නවා. කවුරුත් මට ගල් ගහලා මේ පොළොව වලින් ගහලා එලෙව්වට කෙනෙක් ඉන්නව, කවුරු හරි මට දයාව කරුණාව දක්වන කෙනෙක් කියන අදහසත් එක්ක හැඟීමත් එක්ක ඇනේ වුණා. ජීවිතේ තේරුම් ගන්න බුදුහාමුදුරන්ගේ ගැඹුරු බණපද තේරුම් ගන්න උත්සාහ කළා. එක මොහොතක ඇයට සුවිශේෂී තැනකදී මුළු ජීවිතේම අතහැර ගන්න හැකියාව ලැබුණා. මුළු ජීවිතේම අතහැර ගන්න හැකියාව ලැබුණා. අන්න ඒකද කියනවා අරහත් වුණා කියලා. අරහත් වුණා කියලා කියනවා ඒකට. අපේ උදවියගේ අරිහත්ත්වයට කියන එකට අර බරක් තියෙනවනේ, කිලෝ ගානක බරක් තියෙනවා. මං කියන අරිහත්ත්වයට කිලෝවක තියා මංචාඩියකවත් බරක් නැහැ. ඔබ දන්න අරිහත්ත්වයේ කිලෝ ගානක බරක් හා ගෞරවත්වයක් තියෙනවා. මේකේ ගෞරව ලබන්නේක් නැහැ. හොඳට මතක තියාගන්න, මේ අරිහත්ත්වයේ ගෞරව ලබන්නේක් නැහැ. ගෞරව දෙන්නේකුත් නැහැ. එදෙන තියෙන්නේ සත්වයේක්, පුජ්‍යලයේක්, ආත්මයක්. එහෙම නැත්නම් ස්ත්‍රීක්, පුරුෂයෙක්, මමෙක් කියන ගතිය නැති බවම පමණයි. තේරුණාද ඔය ටික? හොඳට වටහා ගන්න, ප්‍රායෝගික කරගන්න. එතෙන්ට මනස හදාගන්න, මේ කියන විදිහට හදාගන්න. මගේ ළඟ සත්ව ගතිය තියෙනවද? ඒක බුරුල් කරන්න. පුජ්‍යල ගතිය තියෙනවද? ඒක බුරුල් කරන්න. ස්ත්‍රී ගතිය තියෙනවද? පුරුෂ ගතිය තියෙනවද? ඒක බුරුල් කරන්න. පුජ්‍යල ගති හැමෝගෙම ළඟ තියෙනවා. එක එක්කෙනාගේ එක එක ප්‍රතිශතයෙන් තියෙනවා. මට අහුවෙනවා ඒ අයගේ ඒ ගති තියෙන තරමට ඒ අය දුර්වලයි. ඒ ගතිය තියෙන තරමට ඒ අය දුර්වලයි. ඒ තරමට ඒගොල්ලෝ ආවේගශීලී. ඒ තරමට ඒගොල්ලෝ මමත්වයෙන් යුක්තයි. ඒ තරමට ඒගොල්ලෝ පව්කම් කරනවා. මමත්වේ නැති කෙනෙක් පව්කම් කරන්නේ නැහැ නේ පින්නතුනි. මමත්වේ නිසාම තමයි පව්කම් කරන්නේ. සුරාලොල් වෙනවා, ස්ත්‍රී ලොල් වෙනවා, වස්තු දේපලට අධික ලොල් වෙනවා. මේ ඔක්කෝම මමත්වයේ දැඩි බව, දැඩි කාරණා හේතුවෙන් ඇති වෙන දේවල්. මමෙක් හදාගන්න යන ලෝකේ මමෙක් විනාශ කරගන්න යන කෙනා ශ්‍රේෂ්ඨයි. හැමෝම ලෝකේ වැරදරන්නේ මමෙක් හදාගන්න. මමෙක් නැති කරගන්න යන කෙනා ශ්‍රේෂ්ඨයි. ලෝකේ යන්නේ ඒකයි, පටිසෝතගාමී ප්‍රතිපදාව. මමෙක් හදාගන්න යන ලෝකේ මමෙක් නැති කරගන්න වෙරදරනවා. ඒ ඔබ ඔබ බුදුවරුන්ගේ පැසසුමට ලක් වෙන ඕගොල්ලෝ වෙනම ගමනක් යන පිරිසක්. හරිම අමාරුයි. අවිජ්ජා පරමම්මලම්. මේ මලකඩේ බොහෝම තද මලකඩයක්. හිතෙන් අයින් කරන්න හොඳ ප්‍රඥාවක් තියෙන්න ඕන. නැත්තං ඒ හිත ජය ගන්න බෑ. අපිට මේ නිවන් මඟ වළක්වන්න හිත ලොයිකුත් අරමුණු ලබා දුන්නා. ගුරුවරයා ගැන අපහැදීම් ඇති කරා, ධර්මය ගැන අපහැදීම් ඇති කරා, තමා ගැන අගයන් ඇති කරලා දුන්නා. විවිධ සාධක පෙන්නුවා. හැබැයි ඒව බිඳින්න අපේ ප්‍රඥාව සමර්ථ වුණු නිසා එක මොහොතක ජය ලැබුණා. ඒ දහම්සොඬ රජ කෙනෙක් වගේ ධර්මයම හොයපු නිසා අව්‍යාජ ලෙස මාත්මේ ශාසනයට ආව නම් හිමින් සැරේ උපාධියක් දෙකක් ගහ ගන්නවා. ඊට පස්සේ රස්සාවක් හොයා ගන්නවා. කීයක් හරි හම්බ කර ගන්නවා. ගෑණියෙක් අරන් යන්න කියලා. ගොඩක් ඔය හාමුදුරුවරුට වෙන්නේ ඒකනේ. බාගෙට වගේ සිවුරු ඇරලා යන්නේ. මාන වෙනවා. ඕම හරි ශාසනයෙන් කාලා ඉගෙන ගන්නවා. ඊට පස්සේ විශ්වවිද්‍යාලයට ගිහිල්ලා හේම්ම කොයින් හරි කෙල්ලෙකු සෙට් කර ගන්නවා. ගිල්ල දුක් ඉදිනවා. දැන් මම ඔය පැත්තේ ඉන්නවා. එහෙම හිටපු ගුරු ආමඳුරු කෙනෙක් දැන් එළවලු කඩයක් දාගෙන ඉන්නවා. මම මාන වෙලා ගිහින් මම සැපද අනේ මොන සැපද කියලා කියා ඉන්නවා. ළමයෙකුත් වඩාගෙන වඩවන හොඳ පෞරුෂයක් තිබුණු හොඳ උස මහත. ඒ වගේම ඒ ආමඳුරු හරි සරයි, ගුරුවරයෙක් හරි බයයි. ඉස්කෝලේ මාරු කළා සිවුරු ඇරියා. මාරුවක් අරගෙන යන්නේ ඒ ඉස්කෝලට යන්න බෑනේ. ආයි සිවුරල්ල වෙන ඉස්කෝල එකට දාගෙන සිවුරෙන් අයින් වුණා. අයින් වෙලා කියලා දැන් ඉතින් වෙලෝලු කඩයක් නෝනට දාලා දීලා මිනිහා ගුරුපත් වීම ගන්නවා. දාගෙන ඉන්න සැපද. එහෙම ඉති එහෙම හිටියනම් ඒ වගේ අරමුණු වල හිටියනම් අපිට නිවන් දකින්න බෑ. සාසනේ පරමාර්ථය අපිට ගාථාවකින් නෙමෙයි ආත්මයෙන්ම ඇවිල්ලා තිබුණා. මොකද සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සච්චිකරණත්තාය. මම මේ දුකෙන් නිදහස් වෙන්නත් මේ ශාසනයට මං ආවේ, සත්‍ය අවබෝධ කරගන්නත් කියන එක තියෙනවා. අනිත් පොඩි පොඩි අඩුපාඩු ඇති. ඒ අඩුපාඩු වුණාට මේන් පොයින්ට් එක ඉලක්කය ඒකාන්ත වශයෙන් තියෙනවා. කොහේ හරි ගමනක් යන ගමන් මග කඩේක නතර වෙලා පොඩ්ඩක් තේ එකක් එහෙමත් බීලා යනවා. හැබැයි ඒකෙන් අදහස් වෙන්නේ අපි තේ කඩේ නතර වෙනවා කියන එක. අපි පොයින්ට් එකට යනවා, ඉලක්කයට යනවා. ඒකයි ඒ වගේම ඇත්තන්ට තියෙනවද පින්නතුනි නිවන් දකින්න ඒකාන්ත පරමාර්ථය තියෙනවද? ඒම අවශ්‍යද? නෑනේ ඔය ඇත්තන්ට එහෙම අවශ්‍ය නෑ. ඔය ඇත්තන්ට නිවන් දකින්න එනකොට මාර්යාන ඇයි ඔයගොල්ලෝ නිවන් දකින්නේ? ඇයි ඔයගොල්ලන්ට විස්රාම වැටුපක් තියෙනවනේ? ප්‍රශ්නයක් වෙන්නේ නෑ, දුක වෙන්නේ නෑ. ඔයගොල්ලන්ට තියෙනවා සල්ලි තියෙනවනේ බැංකුවේ. ආයතනේ නෑ නේද ඔයගොල්ලන්ට? බ්ලඩ් අද්දුවක් හැදුනට ප්‍රශ්නයක් නෑ. ඔයගොල්ලන්ට ජීවිතේ ගැටලු ඇති වෙන්න ඕන ගැටලුව සල්ලි වලින් විසඳන්න පුළුවන්. සල්ලි වලින් කරන්න බැරි දෙයක් නෑ. කවුද කියන්නේ? මාර්යා. ඒව මිනිසුත් ඇවිල්ලා මට කියලා තියෙන එක එක දේවල්. සල්ලි වලට ඕන දෙයක් කරන්න පුළුවන්ලු. මාරය දෙන පණිවිඩ අහුවෙලා ඉරිසි ආකාරයෙන් හතුරුයි විතරක් බිහි කරගන්න පුළුවන්. මාරය ඇවිල්ලා කියන ඕගොල්ලෝ ඉතින් මොකද නිවන් දකින්නේ? ඕගොල්ලෝ තරුණයිනේ, ශක්තිවන්තයිනේ. එක දෙයක් අහන්න පුළුවන් මාර්යාගෙන්, මැරෙන මොහොත මට කියන්න පුළුවන්ද කියලා මාර්යාගෙන් අහන්න. මාර්යා ඔය වගේ පණිවිඩ දෙනකොට හිතට මාර්යා කියන්නේ ඔය ඔය පණිවිඩ දෙන කෙනාට කියන්නේ මාර්යා කියලා. තේරෙනවා? දෙවෙනතු මාර්යෙක් නෑ. ඔය පණිවිඩ දෙන හිතට හිතෙන් අහන්න, එයා තමයි මමත්වේ, මමත්වේ හෙවත් මාර්යා. ඒ මාර්යාගෙන් අහන්න මැරෙන මොහොත කියන්න පුළුවන්ද කියලා. අන්න එතකොට දෙන උත්තරේ නම් සත්‍යවාදී. මාර්යා බොරු කියන්නේ නෑනේ. මාරය දෙයි උත්තරේ. මොකක්ද දෙන උත්තරේ? ඔයා 85කින් මැරේ, 95කින් මැරේ, 100කින් මැරේ කියලාද දෙන්නේ? මාරය කියන බෑ. ඒක නම් කියන්න බෑ. ඒව කියන්න බෑ. මේ පොඩි ශෛල ගොඩක් අස්සේක මේ ගැහි ගැහි ඉන්නේ. මේක ලොකු තැනකින් වෙන්නත් කැඩෙන්න බිඳෙන්න පුළුවන්, පොඩි තැනකින් කැඩෙන්න බිඳෙන්නත් පුළුවන්. ඊළට ගත්ත හුස්ම පහළට හෙලා ගන්න අතරේ වුණත් කෙනෙකු නැති වෙන්න පුළුවන්. ඒ කියන්න බෑ. අපි ඕන තරම් ස්ථාවරයි කියලා හිතාගෙන ඉන්න ජීවිත හිතාගන්න බැරි විදියට නැති වුණා. බණක් දහමක් අහන්න එන්න වෙලාවක් නැහැ කියන කට්ටිය ඊළඟ සතිය ආවෙ නැහැ. නෑවා, මොනව හරි කෑවා, පොඩි නිව්මෝනියා තත්ත්වයක් ආවා, ස්පිරිතාලේ ගියා මරා. එච්චර ලෙඩක් තිබුණේ නැහැ. තව දරුවෙක් හිටියා, බණක් අහන්න එන්න කිව්වාම එන්න වෙලාවක් නැහැ. රාත්‍රී ඉන්දියාප්ප ටිකක් කෑවා, තා මොනෝද මොනෝදත් එකතු කරගෙන රාත්‍රී පිට උගුරේ ගියා මලා. උදේනවත් මැරිලා. තරුණ ළමයෙක්, විශ්වවිද්‍යාල ළමයෙක්. ඉතින් මිනිස්සෙකේ මරණය ජීවිතය කියලා කියන්නේ කොතනද කියලා කියන්න බෑ. ඒක එහෙමයි කියලා නතර වෙන්න නෙමෙයි මේ කියන්නේ. අතහරින්න, මනසින් අතහරින්න. අතහරින්නත් නෙමෙයි, ලිහිල් කරන්න අතහරින්න එපා. අතහරිනවා කියන එකට ලොකු මේ ඔළුවේ බරක් තියෙනවා. ඔය මගේ පුරුද්දට ඔය අතහරින්න කියන වචනේ කියුණාට ඇත්තට මේ වචනේ භාවිතා කරන්න හොඳ නැහැ. මේ වචනේ තියෙන මේ වැලියු එක වැඩි, අගේ වැඩි, බර වැඩි. දැන් බලන්න, ලිහිල් කරන්න, අතහරින්න. ඒ අතහරින්න කිව්වම නේද ද්වේෂයකුත් ඒක ඇතුළේ තියෙනවා වගේ මට තේරෙනවා. පිළිකුලක්, ද්වේෂයක්, එපාවීමක්, නිකන් දුෂ්ටකමක්, ඒ වගේ දේවල් ගොනු වෙලා තියෙනවා වගේ මට අහුවෙනවා. ඒ නිසා අපි අර සැහැල්ලු වචනයක් යොදාගමු. ලිහිල් කරන්න. බලන්න මේ වචන, මේක බර නෑ, මේක බර අඩු වචනයක්. ලිහිල් කරන්න. අතහරින්න බෑ, ලිහිල් කරන්න. අතහරින්න කියොත් නිවන් දකින්න බැරි වෙයි. මොකද සත්‍යේ පුජ්‍යලේ කරන දෙයක් හැටියට කන්සෙප්ට් එකක් තමයි ඔළුවේ තියෙන්නේ මේ අතහැරීම කියන එක. මම කරන්නේ යම් හේතුවක් මත. හේතු නැතුව අතහරින්න අපි මිනිස්සු දැනගෙන නැහැ. අර කොච්චර කිව්වත් හේතු නැතුව අතහරින්න කියලා අතහරින්නේ නැහැ. ඒක නිසා මම තීරණය කරා ලිහිල් කරන්න. ඒක යොදාගමු. අතහරින්න එපා, ලිහිල් කරන්න. ඇයි? ඇයි ලිහිල් කරන්න? ලිහිල් කරනකොට වෙන්න ඕන දේ වෙනවා. එනනේ ලීල් කරන විට වෙන්න ඕන දේ වෙනවා. එච්චරයි. අතේ මිටි කරගෙන යමක්, මෙහෙම අත මිටි කරගෙන ඉන්නවා. ඒක තමයි මගේ ජවය. මම මේක මෙහෙම ලිහිල් කරනවා. ඒ කියන්නේ මම මේකට දීපු ජවය අඩු කරලා දානවා. දිගාරින්නෙත් නෑ මෙහෙම කරලා. මම මේක නිකන් මගේ අතේ තියෙන ස්වභාවය එන්න විදියට මම ලිහිල් කරනවා. අර මෙහෙම තද කරගත්ත ස්වභාවය විතරක් අඩු කරලා දානවා. කන්ට්‍රෝල් එක අතහැරලා දානවා. මම මේව අල්ලගෙන ඉන්නව කන්ට්‍රෝල් එක ගන්නෙ. පස්සේ ඔන්න කන්ට්‍රෝල් එක අතහැරලා දානවා. ඒක අල්ල ගැනීම සඳහා දීපු ජවය අයින් කරලා දානවා. ඔන්න ඕක අතහැරීම. එහෙම නැත්නම් ඕක තමයි ලිහිල් කිරීම. ඔබේ මමත්වය, ඔබේ පුජ්‍යලත්වය එහෙම කරන්න. අපේ උදවිය පුජ්‍යලත්වයෙන් අතහරිනව මිස පුජ්‍යලත් පුජ්‍යලයා අතහරින්නේ නැති එකයි මේ ප්‍රශ්නේ. මම ඇත්තෙන්ම ආරාධනා කරන්න වැත්තන්ට පුජ්‍යලත්වයෙන් යම් යම් දේ අතහරින්නට නොවේ. අපේ ආරාධනාව පුජ්‍යලත්වය අතහැරීමටයි. ඒක ගෙදර වාඩි වෙලා කරන්න, විවේක ස්ථානක ඉඳගෙන කරන්න, නිින්ද යනකන් තමන්ට භාවනාවගේ භාවනාවේ දෙන්න. ඒ නිදහසේ යෙදෙන්න. ලිහිල් කරන්නේ පුජ්‍යලත්වේ නෙමෙයි. දැන් මම මේ තද කරගෙන ඉන්නේ පුජ්‍යලත්වේ ජවය. කියන්නේ මගේ හස්තේ තියෙන ජවය, ශක්තිය, එනර්ජි එක මම දාලා තමයි මේක අල්ලගෙන ඉන්නේ තදින්. හැබැයි ලිහිල් කරනවා කියලා කියන්නේ අර දීපු ජවය අඩු කරනවා පමණයි. එවිට අපේ අතේ තියෙන දේ යම් දෙයක් වේද ඒ දේ දීමට වැටෙනවා. දැන් අපි මේ 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 එකක් ගමු. පෙරසවෙට දැන් මේ බලන්න මම මෙහෙම ජවයක් දීලා මේක තද කරගෙන ඉන්නවා. මම ජවය විතරක් අල්ලගන්න පාවිච්චි කරන ජවය විතරක් මම අඩු කරනවා. වෙන මුකුත් කරන්නේ නැහැ. ජවය විතරයි අඩු කරන්නේ, වැඩි දෙයක් කරන්න යන්නේ නැහැ. ඒක ස්වභාවයෙන්ම වැටුණා. දැන් මම මේක දිගෑරියේ නෑ. දීපු ජවය විතරයි අඩු කළේ. ජවය විතරයි අඩු කරේ. ඔබේ මමත්වෙත් එහෙමයි. ඔබ ඇත්තටම අතහරින්න ඕනේ අර මමත්වේ අල්ලගන්න දරන වෙර වීරිය විතරක්. දැන් සමහර උදවියගේ මමත්වේ දුරු වෙයි කියලා, මමත්වේ මෙතනින් විසි වෙයි කියලා බයට මම දැකලා තියෙනවා. මෙහි ඇවිල්ලා බණ අහනකොට මෙහෙම පුටුව තදින් අල්ලගෙන බණ අහන්නේ. ඇයි හාමුදුරුවෝ කියන දේවල් වලට මම විසි වෙයි. තේරෙනවද? පුටුව මෙන්න මෙහෙම තදින් අල්ල ගන්නවා මේව විශ් වෙනවට. තව මිනිස්සු බලාගෙන ඉන්නවා අනේ මේ මමත්වේ විසි වෙන්නේ කවද්ද කියලා. සමහර අය විසි වෙනවට අල්ල ගන්නවා මේව. extra සීමාවකට යනකම් සමහර උදවි අතහැර අතහැර යනවා. එතනින් එහාට අතහරින්නේ නැහැ. ඒකද කියන්නේ පද පරම භාවය. සමහර උදවිය පොත්පත් අල්ල ගන්නවා. සමහර උදවිය දීපල අල්ල ගන්නවා. සමහර උදවිය මමත්වේ අල්ල ගන්නවා. විසි වෙන්න දෙන්නේ. විසි වෙන්න කැමති වෙන කෙනෙකුට තමයි ධර්මය. විසි වෙන්න අකමැති කෙනෙකුට ධර්මය වැඩන්නේ. අපි මමත්වේ විසි කරගන්නේ කොහොමද කියලා හොය හොයා වැඳ වැඳා ඉල්ලුවා. සමහර උදවිය මමත්වේ විසි කරගන්න ගන්නුවත්, විසි කරන්න හැදුවත් ඉඩ දෙන්නේ අල්ල ගන්නවා. ඇත්ත දැකලා තියෙනවනේ එක එක ක්‍රීඩා තියෙන උසේ ඉඳලා පල්ලෙහාට පනිනේ වරෝ මේ කොහමද කෑ ගන්න විදිය මරණ බයි එකේ පල්ලෙහාට පනින්න ගියා. ඒ වගේ අවස්ථාවක් වෙනවා මෙතනත්. අපි උඩට අරගෙන ගිහලා පල්ලෙහාට තල්ලු කරන්න හදන්නේ මොන ජම්ප් කරන්න හදන වගේ හපෝ කියලා කෑ ගන්නවා. ඒ වගේ තමයි මමත්වේ නැති කිරීම කියන්නේ සදාකාලික නැති කිරීමක්. සදාකාලික මරණය හා සමාන දෙයක්. මරණය අත්විඳිනවා අපි කියලා ඇති. මරණේ කඩීර පහු කරනවා කියලා නිවන් දකින්න තරගාවලි වල එහෙම කඩීරක් ඇඳලා ජයග්‍රාහී කඩීරක් තියෙනවා. ඒ වගේ වෙනතුනේ මරණේ කඩීරක් තියෙනවා. මෙන්න මේ කඩීර පහු කරන කෙනෙක් තමයි නිවන් දකින්නේ. අමරණීය වෙන්නේ. එනිසා ජීවත් වෙලා ඉද්දී මියගිය කෙනෙක්, ජීවත් වෙලා ඉද්දී ආධ්‍යාත්මිකව සිතින් මියගිය කෙනෙක්, ශරීරයේ පවතී සිතින් මියගිය කෙනෙක්, තේරෙන්නේ නැද්ද? එහෙම නැත්නම් අහගෙන ඉන්නවද? කොහොමද தත්තේ? මා ධර්මයේ දේශනා කරන්නේ ඔබට නොවේ, ඔබේ මනසට. ප්‍රශ්න අහන්න කියලා කිව්වහම ඔබ ප්‍රශ්න අහනවා, මනසින් ප්‍රශ්න අහන්නේ. එසා ඔබ ප්‍රශ්න අහන්න නැතුව මනසින්ම ප්‍රශ්න අහන්නත් ඕන. ඒ ඇතුළතින් මේන ප්‍රශ්න ටික විතරක් අහන්න ඕන. ඇතුළත තියෙන ප්‍රශ්න ටික විතරක්. මොලේ ඔළුවේ තියෙන ප්‍රශ්න අහන්න එපා. ප්‍රශ්න අහන්න ඕන වට මොනවත් අහන්නත් එපා. තමන්ගේ නිවන් දැකීමට බාධාවක් වෙච්ච ප්‍රශ්නයක් විතරක් අහන්න ඕන. ඒක ඇතුළාන්තයේ තියෙන ප්‍රශ්නයක් වෙන්න ඕන. මනස ඉලක්ක කරගෙන මනස හදාගන්න ස්වභාවය දක්නට ලැබෙන්නේ බොහෝම කලාතුරකින්. අනිත් උදවිය පුජ්‍යලත්වය තුල සිල්, පුජ්‍යලත්වයෙන් දාන, පුජ්‍යලත්වයෙන් තුල ප්‍රතිපත්ති සිද්ධ කරනවා. ඇතුළත අමු යක්කු ඉන්නවා, වැඩක් නැහැ. ගුඩ් මෝර්නින් කියනවා, තෙරුවන් සරණයි කියනවා, නමෝ බුද්ධාය කියනවා, මොනවා කිව්වත් ඇතුලේ යකා. වෛරය, තරව, ක්‍රෝධය, ගැටීම, තණ්හාව, මානය ඒව තියෙන නිසා, ඒව නිසාම ඉතින් මිනිස්සුට පේන්නේ අර පිටින් අඳින එකෙන් සිල්වත්කම්, පිටින් කතා කරන එකෙන් සිල්වත්කම්, පිටින් හිමින් වඩින එකෙන් සංවර කන්නේ පේන්නේ. මොකද මෝඩ ජනගහනයක්නේ ඉන්නේ මේ රටේ. ඒකනේ මේ රටට මෙහෙම වෙලා තියෙන්නේ. ඉතින් අපිත් ඇත්ත වශයෙන්ම අන්න ඒ වගේ සිල්වත්කම් පෙන්නුවා නම් ඉතින් මිනිස්සු ගොඩක් පිළිගන්නවා. අපි ආධ්‍යාත්මික සිල්වත්කම හොයාගෙන යන සහ ආධ්‍යාත්මයේ සිල්වත් කරගන්න උගන්නන පිරිසක්, කයෙන් බලන්න උගන්නන පිරිසක් නෙමෙයි, කයෙන් පෙන්වන්න උත්සාහ කරන පිරිසකුත් නෙමෙයි. කරන්න දෙයක් නැතිකමට සම්ප්‍රදායට ටිකක් මිනිස්සුන්ගේ ඇහැට ගැලපෙන්නේ ඉන්න ඕන. ඒ නිසා යහපත් ප්‍රතිපත්ති, යහපත් ආකාරයට තිබීම වරදක් නෙමෙයි. ඒක සම්මුතියක් නේ. ඒකත් හොඳයි. නමුත් ඒ තුල සංවරකම් නැහැ. තිබෙන්නේ ආධ්‍යාත්මික සංවරය. බාහිර පරිපජ්ජසිය නෙමේ බුදු කෙනෙක් බලාපොරොත්තු වුනේ. කින්තේ ජටාහි කින්තේ අජනසාටි ආභ්‍යන්තරං ගහනම් බාහිරම් පරිපජ්ජසි. මිනිස්සු සංවරකම, සිල්වත්කම තොප්පියෙන්, ජටාවෙන්, ඇඳුමෙන් දාද්දි බුදුහාමුදුරු දේශනා කරේ බාහිරම් පරිපජ්ජසි. ඒක බාහිර නිකං රංගනයක් පමණයි. ඇත්තටත් පුළුවන් නේද? හොඳ නැෂනල් ෂූට් එක ඇඳලා මේ කරලා හරි ප්‍රබුද්ධ පිළිවෙලක මහත්මයෙක් වගේ ඉන්න. ඒ ඔක්කෝම බාහිර පරිපජ්ජසිය. බාහිරම් පරිපජ්ජසිය. අභ්‍යන්තරං ගන්න බලන්න, ඔබේ අභ්‍යන්තරේ කොහෙද තියෙන්නේ? අභ්‍යන්තරේ දිවි ලෝකයක්ද, අපායක්ද, මනුෂ්‍යත්වයක්ද, එහෙම නැත්නම් නිවන් පුරයක්ද මට කියන්න. හොඳට බලලා කියන්න බලන්න. ඔබේ අභ්‍යන්තරය කවරක්ද? කුමක්ද? සමහර උදවිය කියනවා හිතා ගන්න බෑ ධර්මය ගැන. ඉතින් හිතන්නේ මොකටද? ධර්මය ගැන හිතා ගන්න බෑ. දැන් අහස ගැන හිතා ගන්න බෑ. අදහ ගන්න බෑ. ඒක ධර්මයේ ස්වરૂපයක්. අද්භූතයි කියන්නේ ඒකනේ. නිර්වාණ ධර්මයේ කුමක්ද කියලා අහමු. ස්වභාවය දක්වන්න පාවිච්චි කරන එක වචනය තමයි අද්භූතයි. අද්භූතයි කියන්නේ මොකක්ද? විද්‍යාත්මක සිද්ධාන්තයක් පෙන්නන්නත් බෑ. විද්‍යාත්මක න්‍යායදර්ශන තියෙනවනේ. විද්‍යාත්මක න්‍යායන් තියෙනවා. න්‍යායන් පෙන්නන්න බැරි එකක් තමයි නිර්වාණය. ඒ නිසා ඒකට දානවා අද්භූත ධර්මයක්. තව එකක් ඒකට පාවිච්චි කරනවා ලෝකෝත්තර, ලෝකයෙන් එතර කියන වචනයක්. මොකද හේතුව ලෝකෙහි පවතිනා වූ ගණන් ඉලක්කම් වචන වින්දන රස රූප විඥාන ඉක්මවා පවතින නිසා. මේක එහෙම තිබ්බනම් හරිම ලේසි ඉක්මනට උගන්වලා දෙන්න. ඒ නිසා ශ්‍රේෂ්ඨතම ඉගැන්වීමේ ගුරුවරයා බවට පත්වන්නේ මේ ලෝකෝත්තර ධර්මයේ උගන්වන අය. මොකද හේතුව ඒ ඇත්ත උගන්වන්නේ අද්භූත ධර්මයක්. ආශ්චර්යමත් ධර්මයක්. ධර්ම ප්‍රාතිහාරයක්. හැබැයි ඒක ඉගෙන ගන්නවා නම් එයත් අද්භූත මිනිසෙක්ම තමයි. ප්‍රාතිහාරාත්මක මිනිසෙක්. මහා වීර්‍යවන්තෙක්, මහා ඥානවන්තෙක්, දුර්ලභ කෙනෙක්. අතාරින්න එපා. හිතන්න මොකද්ද මේ කෙහෙල් මල කියලා. එහෙම හිතන්න. අපි එහෙමයි ධර්මයේ හෙව්වේ. එහෙමනේ ධර්මයේ වන්දනා කරගෙන මෙහෙම ගෞරව වෙනේ. මොකද්ද මේ කෙල් මල? එහෙමමයි මං හෙව්වේ. දැන් ඔයත්තට හිතේ මේ හැමද මොකද්ද මේ කියන්නේ කෙල් මල් ධර්මය? එහෙම හිතෙනවා. එහෙම හිතන්න කමන්නේ. හැබැයි ඉතින් අපිට එහෙම වෛර කරලා කෙල් මල කියලා පැත්තකට දාන්න එපා. කෙල් මල පුප්පල ගන්න ඕන. ඒකේ ප්‍රායෝගික කරලා ගන්න ඕන. ඒකේ ඵල නෙලා ගන්න ඕන. අපි කරේ ඒකයි. තේරෙන්නේ නැති නිසා හරම කිව්වා පොඩි ආවේගයකට. හැබැයි ඒක පැත්තකට දැම්මේ නැහැ කෙල් මල කියලා. කෙල් මල ගත්තා හොඳම පෝෂදායි ආහාර වේලක් කෙල් මල ගන්න ඕන. දැන් ගන්නවා කට්ටිය. හොඳම පෝෂදායි ආහාරයක් ඒක. ඒ වගේ ගත්තා. අපි ගත්ත එක පැත්තකට දැම්මේ නැහැ. තේරෙන්නේ නැති ධර්මයක්, වැටහෙන්නේ නැති ධර්මයක්, අද්භූත දෙයක්. මට කොයි වෙලාවක හරි මම මේක ලබා ගන්නවා. මාරයට අග්ගාලා දෙනව පණිවිඩය වීරිය කරනකොට. ඇයි අර බණට කිව්වේ වීරිය කරන්න එපා කියලා? කවුද මේ කියන්නේ? මාරයම ඇවිල්ලා කෑවොත් කට ඉවරයි. මාරය සමහරලාට බණවලින්ම ධර්මයෙන්ම ලබා දෙනවා වැරදි උපදේශ. සමහර තැන්වලදී වීරිය කරන්න එපා කියනවා, සමහර තැන්වලදී වීරිය කරන්න කියනවා. සමහර තැන්වලදී සම්මර්ෂණය කරන්න එපා කියන, සමහර තැන්වලදී සම්මර්ෂණය කරන්න කියනවා. වාහනයක් කෙලවද්දී සමහර තැන්වලදී ඇස්ලේටර් එක පහ ගන්න කියනවා, සමහර තැන්වලදී ඇස්ලේටර් එක අතාරින්න කියනවා. පුහුණු වෙන එක ආවොත් ඔයා එක එක වෙලාවට එක එකව කියන, එක වෙලාවට අතාරින්න කියන, එක වෙලාවට පහ ගන්න කියන, මොකද්ද මේ කියන්නේ කියලා. ඊට පස්සේ කියයි තොට කන්දක් අහුවෙච්ච වෙලාවේ මම පාගන්න කිව්වා. දැන් යකෝ පල්ලමක් තියෙන්නේ, පල්ලමේ පාගන්න එපා, දැන් ඇත ඇරලා ඵලයන් ඕක. හෑ, වචන දෙකේ මිනිස්සු එක වෙලාවකට පාගන්න කියනවා, එක වෙලාවකට අතාරින්න කියනවා. මොකද කියලා කවුරු හරි ඇහුවොත් ඒ අනවබෝධය. අද්භූත ධර්මය, ආශ්චර්යමත් ධර්මය. ඒත් ශාන්තයි, ප්‍රණීතයි, මනස්කාන්තයි. දුරු කරගන්න මමත්වය, දුරු කරගන්න මමත්වය. මමත්වයෙන් යුක්තව ජීවත් වෙන්න ආසද? ඒ අය මමත්වයෙන් යුක්තව ජීවත් වෙනව නම් නියතෝ සම්බෝධි පරායනෝ කියන தත්වේ නෑ. නියත සම්බෝධි පරායන தත්වේට එන්න නම් අනිවාර්යයෙන්ම මමත්වේ නැති කරන්න. මමත්වයෙන් හිටියොත් පිටුතුනි මමත්වය කියලා කියන්නේම අපායට ගෙනියන්න පව් පුරවන්න ආපු කෙනෙක් හැටියට මම දකිනේ. සසර හැදුවේ එයා තමයි, නැත්තේ නෑ. මේ මේ මහා පෘථුවිය හරි වෙන තලයකදී හරි මේ සතර මහා භූතයන් එක් වෙන තැනක ඕපපාතික යම්කිසි ශක්තියක් හටගත්තා. ඒ ගස්කොළන් වල තියෙන පැලෑටි වලින් පවා සත්තුන් නිර්මාණය වෙන්නේ. ඒකෝර මහා සාගරේ හරි ওই පොඩි පොඩි ජෙලි වගේ හැදුනහම ඒක ඇතුලේ ඊළඟට ජීවයක් හැදෙනවා. කවුරුවත් බිහි කලාවත් මොකවත් නෙමෙයි. ඒක නිකම්ම පාවෙන විවිධ මාස වර්ග, සත්ව වර්ග තියෙනවා ලෝකේ. ඉතින් ඒ වගේ එකට ජීවයක් හට ගන්නවා, සයන් ශක්තියක්. ඒ ජීවය ඊළඟට පුනර්භවයක් ඇති කරන ශක්තියක් බවට පරිවර්තනය වෙනවා. ඒ ශක්තිය දිගට ගමන් කරනවා. සුලි සුලඟක් කියන එක පොඩි තැනකින් චූටියට ආරම්භ වෙනවා. ආරම්භ වෙලා ඒවා මහා ටොනේඩෝ කියන තත්ත්වයට, ටොනේඩෝද මොනවද කියන තත්ත්වයට මහා සුලි සුලං බවට පත් වෙනවා. ඒක ශක්තිය. සත්‍යයේ කුජලේ කවුරුත් නැහැ. හැබැයි එහෙම එකක් නාම වශයෙන් අපි පත් කරනවා, හඳුන ගන්න. ආන්න ඒ වගේ ටොනේඩෝ එකක් තමයි මිනිස්සයා කියන්නේ. යකිසි තැනක හටගත්ත ඒක වේග ශක්තියක් හැටියට දැන් මේක ධාරාවක් හැටියට යනවා. අන්න ඒ ධාරාව තුනී කරගන්න ක්‍රමය බුදුහාමුදුරු සොයාගත්ත. ඒ තුනී කරගැනීම කරන්න කියන්නේ මිනිස්සුන්ට ඒක ශාන්ත භාවයත්, ඒකේ නිවීමකුත්, සහනයකුත් තියෙන නිසා. ඇත්තෙන්ම තියෙන ගොඩක් දුක් විඳින අයට මේ ධර්මයේ තියෙන පිටුතරේ බලන්න බුද්ධ කාලයේ ඉතිහාසයේ ආධ්‍යාත්මිකව දුක් විඳපු අයට තමයි, සොයපු අයට, දුකෙන් නිදහස් වෙන්න හොයපු අයට තමයි ධර්මයේ තියෙන්නේ. දුක දැනෙන්නේ ප්‍රඥාවන්තයන්ට පමණයි. දැන් මේ රටේ ඉන්න මිනිස්සුන්ට දුක දැනෙන්නේ නැත්තේ ඇයි? දුක දැනෙන්නේ නැති ප්‍රඥාව නැති නිසා. දුක් විඳිනවා, හැබැයි දුක දැනෙන්නේ නැහැ. දුක දැනෙන්නේ සංවේදී අයට. සංවේදීව නිකන් තිබුණට සංවේදී කවමදි? ප්‍රඥා සම්පයුත්ත සංවේදී බවක් තියෙනවා. අන්නේ අයට ඒ දුක වගේම දුකෙන් නිදහස් වීම, දුක හැදෙන විදිය, දුකේ යථාර්ථය තේරුම් ගන්න ඒගොල්ලෝ මහන්සි වෙනවා. නිවන් දකින්නම පරිසරයේ හදලා බින්නතුනේ මේ ලෝකේ සමහර අය බිහි කරනවා. ඒක තමයි ස්වභාවය. රජකම් අප්‍රිය වුණ නිසා රජකම් දාලා ගියේ සිද්ධාර්ථයන්. තේරුණාද? රජකම් අපිරිය නිසා රජකම දාලා ගියේ. මට පින්නතුනේ කොළඹ හතේ භාවනා මධ්‍යස්ථානයක් දෙන්න අඬ ගැහුවාම ඊට වඩා කීර්තියක්, ඊට වඩා නම්බුවක්, ඊට වඩා ලොකු කමක් තවත් නැහැ. ඒකක් ගත්තා නම් එම අපි අපිට හදන්න බෑ ඒ වගේ තැනක. ඒව හදපු එකක් දෙනකොට නොමිලිම හරි ෂෝක්නේ, උඩින්ම පැනලා ගන්න එපෑ. මං එක සැරේන් දීපු වචනේ තමයි අනේ සායනාත මේක මට ලොකු වැඩි, මට අමාරුයි, මට ඔච්චර ලොකු ඒවා හැන්ඩල් කරන්න. මං ඒව කරන්න නෙමෙයි මහනුනේ, මං නිදහසේ ඉන්නයි මහනුනේ. මන ධර්මයක් දේශනා කළා මම නිදහසේ වැඩ ඉන්නේ මහන උනේ, මට ඔච්චර දෙයක් එහෙම හැන්ඩල් කරන්න බෑ. දැන් මේ ශාලාව හැරි මුල් කරගෙන වැඩ කරනවන කොච්චර වැඩ කරන්න පුළුවන්ද? මේ ධර්ම ශාලාවේ මේ ශාලාවෙන් පුළුවන් පින්නතුනේ හොඳ බිස්නස්මන් කෙනෙකුට හම්බ වෙනවන ඌ මිලියන ගාණක් හම්බ කරනවා මාසෙට. ඈ එහෙමත් නැත්නම් ඔලු ගෙඩි ප්‍රමාණය වැඩි කරගන්න නෙමෙයි මේවා හදලා තියෙන්නේ. කොහේ හරි හැබැයි මිනිස්සු අතර ප්‍රචාරය වෙනවට මම හරි කැමති. පුළු පුළුවන් විදියට ධර්ම ප්‍රචාර කටයුත්ත කරන්න. මොකද හේතුව එහෙම ප්‍රචාරය කරන්නේ ධර්මය හොයන මිනිස්සෙක්ගේ ඔළුවට මේක යන්න ඕන නිසා. එහෙම නැතුව අපිට මේ ප්‍රසිද්ධ වෙන්න හේතු ප්‍රශංසා එපා. ධර්මය හොයන අසරණ මිනිස්සෙක්ගේ ඔළුවට ගිහිල්ලා එයාට පිහිට වෙන්න මේ ධර්මය නිවන් දකින්න. එසා පුළු පුළුවන් විදියට ධර්මයෙන් ෂෙයා කරන්න. හැබැයි අපි මතකත් තියාගන්න ඕන අන්තර්ජාලයේ මගේ නොවන නාලිකාවලුත් ගොඩක් තියෙනවා, මගේ නම දාලා ඒවා හදලා. ඒක හොඳට ඒවයි අභ්‍යන්තරයට ගිහින් බලන්න මේක හාමුදුරුවන්ගේ එකක්ද වෙන එකක්ද කියලා. මොකද මගේවයි තියෙන්නේ තනිකර මගේ බණ ධර්ම විතරයි. අරවයි වෙන වෙන ඒවත් ඒව මේවත් තියෙනවා. ඒ නිසා ඔබට හොයාගන්න පුළුවන්. ඒවට එහෙම අහුවෙන්න එපා. ඒව සබ්ස්ක්‍රයිබ් කරලා ඒව මේව තියාගෙන හිටියයි කියලා අපි වග කියන්නේ ඒවයි මොනව බල වෙනවද කියලා. ධර්මයේ බෙදා දෙන එක ධර්මයේ දකින්න ලොකු පිනක්. ධර්ම දේශනාවලට දායකත්වයේ දක්වන එක ධර්මයේ දකින්න ලොකු පිනක්. මොකද හේතුව අපි හිතෙන්ම ධර්මයේ ලෝකයට බෙදා දෙන කටයුතු කරන නිසා අපේ හිතට තව ශක්තියක් ධෛර්යයක් එකතු වෙනවා ධර්මයේ දකින්න, බලවත් වෙනවා. දන්න ධර්ම කරුණක් තව කෙනෙකුට කියන්න, දහම් මාවත අහවල් තැනට ගිහින් බණ ටික අහන්න කියලා උපදේශයක් දෙන්න, ඒක අපිට ධර්මයේ දකින්න හදවතින්ම ධර්මයේ දකින්න ලොකු බලයක් ශක්තියක් බවට පත් වෙනවා. ඒ වගේම ධර්මයේ වැහුවොත්, ධර්මයට නිග්‍රහ කළොත්, ධර්මයට නිඳා කළොත් ඒක ඉතින් අනිත් පැත්ත කියලාවත් දන්නවනේ. ආයි ධර්මයේ සංසාරේ වැහෙනවා, සෑහෙන දුෂ්කර ක්‍රියා කරන්න වෙයි, සෑහෙන දුක් විඳින්න වෙයි, නොයෙකුත් දේවල් සිද්ධ වෙනවා ධර්මයට ගැරහුවොත්. තමන්ට විශ්ේ නොවන හැම දෙයක් තුළම අඩුවක් පාඩුවක් තියෙනවයි කියලා අදහස් වෙන්නේ. ඒක තමන්ට විශ්ේ නැති දෙයි මිසක් ධර්මයේ අඩුවක් නෑ. සත්වේ පුජ්‍යලයක් නොවී වාසය කළ හැකිද? සත්වේ පුජ්‍යලයකට උත්තරේ බෑ. ඒක නේද උත්තරේ? සත්වේ පුජ්‍යලයක් නොවී වාසය කළ හැකිද? සත්වේ පුජ්‍යලයකට උත්තරේ බෑ. එහෙනම් ඔබ සත්වේ පුජ්‍යලයක් නොවී වාසය කරන්න උත්සාහ කරන්න එපා. ඉන්න සතා පුජ්‍යලයා අයින් කරන්න ඒ ඇති. අතහරින්න එපා, ලිහිල් කරන්න. එච්චරයි. සත්වේ පුජ්‍යලයක් නොවී ඉන්නවා කියලා කියන්නේ තවත් නිකන් නිර්මාණයක් වගේ. මේ හැම වචනයම භාවිතා කරන්න පින්නතුනි මමත්වයෙන් තොර තැනට මනස ෆෝකස් කරගන්න. කැමරමන් කෙනෙක් නම් දන්නවා ඕක ફોකස් කරනවා කියන්නේ මොකද්ද කියලා. එයාට පින්තූරයක් අහු වුණාම මේ පින්තූරේ සැරල මොනවද බ්ලර් වෙලාද මොනවද පේන්නේ. එයා ඒක ගාන්ට හොඳ ක්ලියර් ෆොටෝ එකකට ගන්නවා. හරියට පැහැදිලි ලස්සන පින්තූරයකට ගන්නවා. අන්න ඒකට කියනවා ફોකස් කරලා එයා ගන්නවා කියලා. එතකොට දුරේක්ෂයක් වුණත් එහෙමයි. දුර තියෙන දෙයක් හරියට ફોකස් කරලා තමයි එයා ගන්න ක්ලියර් ෆොටෝ එකක් ගන්න එහෙමයි. අන්න ඒ වගේ තමන්ගේ මනස ඒ ફોකස් කරලා ගන්න. ඒකට සර්ච් කරනවා කියන වචනේ පාවිච්චි කරන්න පුළුවන්. නැත්තම් විදර්ශනාව කියන වචනේත් ඔය ફોකස් තමයි. ඒ විදර්ශනා කරනවා කියන වචනේ වෙන්නත් පුළුවන්. විපස්සනා කරනවා කියලා වචනේ වෙන්නත් පුළුවන්. සොයා බැලීම කියලා වචනේ පාවිච්චි කරන්නත් පුළුවන්. හිතනවා, හිතා බලනවා, මම ඒ ගැන හිතනවා කියන වචනේ පාවිච්චි කරන්නත් පුළුවන්. හැබැයි ඉතින් හිතනවා කියන එක මේ හරියට කරුණු තේරුම් ගන්න හිතන්නත් පුළුවන්, වැටෙන විදිහට හිතන්නත් පුළුවන්. ඒ ඕන පැත්තකට ඒක දාන්නත් පුළුවන් Tamanට. ඒ අපිට පැහැදිලි කරගන්න නම් ඕනේ පැහැදිලි කරගැනීමේ පරමාර්ථයෙන් සිතනවා. එතකොට මමත්වයෙන් තොර තැනට ගන්නෙ මමත්වේ නොවේද? මමත්වයෙන් යුක්තවම ඕනනම් හදාගන්නත් පුළුවන් කෙනෙකුට මමත්වයෙන් තොර තැනක්. හැබැයි ඇත්තටම අපිට මමත්වේ දුරු කරාමත් අපිට පුළුවන් මමත්වයෙන් තොර තැනට එන්න. එනිසා මමත්වයෙන් දුර වූ තැන කියන එක ස්වභාවික තත්ත්වයක් මිස ඒක නිර්මාණ තත්ත්වයක් නොවිය යුතුයි. ඒක ක්‍රියේට් කරපු එකක්, නිර්මාණය කරන ලද එකක්, ප්‍රේම එකක් නෙමේ, තවත් රාමුවක් නෙමේ. උතර මතක තියාගන්න මමත්වයෙන් තොර වූ තැන කියලා කියන්නේ තවත් රාමුවක් නෙමේ. ඔබ රාමුවක නොවේ නම් ඉන්නේ ඔබ හරිම ධර්මය තමයි දැන් ප්‍රායෝගික කරන්නේ. ඔබ රාමුවක නම් ඉන්නේ ඔබ ඉක්මනින් ඒ රාමුවෙන් මිදෙන්න, නිදහස් වන්න. අහුවෙන්න දෙයක් අපේ හොයන්නේ නැහැ. අහුවෙන්න නැති දෙයක් අපි හොයන්නේ. ඒකත් තමන්ගේ සර්ච් එකට ඇතුල් කරගන්න ඕන. අපි හොයනකොට නෙට් එකේ ඕඩියෝ එකක්ද හොයන්නේ, වීඩියෝ එකක්ද හොයන්නේ, පිච් එකක්ද හොයන්නේ කියලා අපිට යම්කිසි ඉමේජ් එකක් තියෙනවනේ හොයද්දි. ඒ වගේ අපි හොයන්නේ අහුවෙන දෙයක් නෙමෙයි. දැන් නිර්වාණය නෙට් එකේ සර්ච් කරන්න බෑ. මොකද ඒකේ තියෙන්නේ රූපයි ඕඩියෝයි අකුරුයි විතරයි තියෙන්නේ. ඒතකොට නිවන කියන්නේ ඕඩියෝ එකකුත් නෙමෙයි, අකුරුත් නෙමෙයි, භාෂාවක්කුත් නෙමෙයි, යම්කිසි ඉමේජ් එකක්, ෆ්‍රේම් එකක්, පිච්චර් එකක්, ෆොටෝ එකක් නෙමෙයි, කාටුන් එකකුත් නෙමෙයි. දැන් මේක හොයාගන්න කොහෙන්ද සර්ච් කරගන්න වෙන්නේ? කොහේවත් මේ මොලේ ඇතුළේවත් එහෙම සර්ච් කරාට ඒක අහුවෙන්නේ නැහැ. ඇයි? ඒ ලෝකේ නතර පවතින දෙයක් නිසා. අහුවෙන දෙයක් හෙව්වොත් එහෙම සංඥාවක් අහුවේවි. අහුවෙන දෙයක් හෙව්වොත් රූපයක් අහුවේවි. අහුවෙන දෙයක් හොයන්නේ නැතුව මේක ස්වභාවයෙන්ම තමයි. අල්ලන දෙයක් නැහැ, අහුවෙන දෙයක් නැහැ, උපාදානය කරන දෙයක් නැහැ, සංඥා කරන, විඥාන කරන, නාම රූප ගන්න, සංකාර කරගන්න දෙයක් නැති දෙයක්මයි නිවන කියන්නේ. ඒකයි මම හොයන්නේ. එතෙන්ටයි මමපත් වෙන්න ඕන. එතෙන්ටයි මමත්වයක් නැති තැනටයි මම ගමන් කරන්න කියන උදාරතර අදහස ඇතුව ධර්මය හොයන්න එහෙම කරත් මමත්වේ අහුවෙනව, මෙහෙම කරත් මමත්වේ අහුවෙනව, එහෙම කරත් මමත්වේ අහුවෙනව කියලා එහෙනම් මුකුත්ම නොකර ඉන්න ඕන කියන මමත්වයට එන්න එපා. ඒකත් මමත්වයක් නේ. එහෙමයි ඉන්නවා. එහෙමත් මමත්වේ නේ. එතකොට බැලුවත් මමත්වේ නේ. මුකුත් නෑ. එහෙනම් මේ තියෙන මමත්වෙම ඉන්නවා. මේක හරි අපබ්‍රංසයි. ධර්මය හරි අපබ්‍රංසයි. ඒකයි අද්භූතයි කියන වචනේ පාවිච්චි වෙන්නේ. සංකීර්ණයි. නමුත් මේවා හකුලවා ගන්නව නම් තේරුම් ගන්න කෙනෙකුට මෙහි සාරය වටහා ගන්න පුළුවන්. වචනෙහි ගොනු කරන්න බැරි අර්ථ සිද්ධියක් නිර්වාණය. නිර්වාණය කියන වචනය බරවැදි නම් සැහැල්ලුව කියන එක දාගන්න. සැහැල්ලුවයි නිර්වාණය කියන්නේ එකක් කියලා අපේ අය පිළිගන්නේ නැහැ. හැබැයි එකක්. සැහැල්ලුවට, සහනයට, ශාන්ත බවට, සංවර බව, නිරෝධය, විමුක්තිය, ලෝකෝත්තර බව, සම්මා ගුණයට පත්වීම, සම්මා පණිහිතං චිත්තං කියන්නේ සම්මා ගුණයට පත්වීම කියලා අපි එක් භාවිතා කරමු. සම්මා සමාධිනී අපි සම්මා ගුණයට පත්වීම. අරක බර වැඩි. නිර්වාණය කියලා කිව්වහම කිලෝ කීයක් බර දීලා තියෙනවද? සම්මා ගුණයට පත් වෙනව එක්කෙනෙක් නිර්වාණයට පත් වෙනව තව එක්කෙනෙක් දෙන්නකින් කවුද හොඳ? නිර්වාණයට පත් වෙච්ච කෙනා ආන්න යා නිවන් දැකලා. කැති බොළු වරන් ගිහිල්ලා ඔය බොරුවක් කරන්නේ වංචාවක් කරන්නේ කියලා එයාට හිරියර කරදර වෙන්නත් ඉඩ තියෙනවා. හැබැයි සම්මා ගුණයට පත් වුණාම එයා සම්මා ගුණයටද පත් වෙලා තියෙනව? නිවන් දැකලා නැහනේ. එහෙනම් කමන්නේ ප්‍රශ්නයක් නැහැ. මොඩ මිනිස්සුන්ගේ මේවයි වචනවල තියෙන බර. ඒ නිසා අපි නිවන් නොදක සම්මා ගුණයට පත් වෙමු. ඒක ලේසි මං හිතන හොයාගෙන යද්දී වුණත් ලේසි. මොකද නිවන් දකින්න කියන හොයනකොට නිකන් ඇඟේ හිරිගඩු පිපෙන බය හිතෙනවා. මොකද නිවන කියන්නේ හරි හරි බර එකක් නේද? සම්මා ගුණයට පත් වීමට වෙර දරන්න. ඒක සැහැල්ලුයි. නිවන් දකින්න එපා. සම්මා ගුණයට පත් වෙන්න. සබ්බ සංකාර සමතෝ. සියලු සංස්කාරක ධර්මයන් ආවර කරන්න. ඔය වචනවල තියෙන බරවල එල්ලිලා ඉන්න එකට තමයි කියන්නේ පදපරම. පින්නතුරි මන්නම් කිසිම වචනයකට කිසිම බරක් දීලා නැහැ. අගයක් දීලා නැහැ. වැලියු එකක් දීලා නැහැ. මට වටිනා වචන නැහැ. ඒ ගැඹුරු ආධ්‍යාත්මය තුළ සම්මුතියට ආවහම ඒ වචන අපි ගන්නවා. ඒ වචන අරගෙන ඒවත් එක්ක මිනිසුන් සංවේදී කරගෙන කටයුතු කරනවා. නැත්තම් අපිට බාහිරේ ගනුදෙනුවක් කරන්න බෑනේ. ආධ්‍යාත්මිකව මගේ කිසිම වචනයකට කිසිම බරක් නැහැ. එහෙම බරක් නැතුව වචනයකින් කටයුතු කරොත් එහෙම වෙනසට සමාජ ගනුදෙනුවක් කරන්න බැරි වෙනවා. උත්තරයක් දෙන්න බැරි වෙනවා. මොකද ඒකේ බර අපි අඳුනගන්න ඒකට උත්තර දෙන්නේ. අපි කෙනෙක් ප්‍රශ්නයක් අහනවා කියලා කියන්නේ වචනයක් ටිකක් අහනවා නෙමෙයි. අපිට දැනෙන්නේ වචනවල වචනේ කියන්නේ ට්‍රේ එකක් හැටියට භාවිතා කරනවන ඒකේ තියලා තියෙන කිරි එකක්ද තේ එකක්ද කහට එකක්ද කසාය එකක්ද කියන එකනේ නේද අපි තේරුම් ගන්න ඕන. අන්න ඒ වගේ මේ හැම වචනයක් කියලාම කියන්නේ බන්දේසියක්. එයා බන්දේසිය මතින් මොනවා හරි අරන් එනවා. එනිසා වචන කියන්නේ බොරුවක්. එනිසා මා ආධ්‍යාත්මිකව අවදි වී ප්‍රථමයෙන් මම විශ්වයට හෙළු වචනය තමයි වචන සියල්ල බොරු කියන වචනය. ඕක තමයි හෙළ හෙළපු වචනය. වෙන වචනයක් හෙළුවේ නැහැ. එහෙමනම් ඒකමයි කරන්නේ නේද? ඒකමයි හැමදෙරු කරන්නේ. අර බොරුයි කියප එකම තමයි කරන්නේ. මොකද්ද? වචන සියල්ල බොරු. දැන් මේ කරන්නේ ඒක. ඒකට හේතුව මා දන්න සත්‍ය වචනය තුළ ගොඩනැගිය නොහැකි බැවින් මේ වචනවලට මිනිසුන් ලබා දීලා තියෙන යම් අගයන් යම් සම්මුතියන් යම් බරක් අගයක් ලබා දීලා තියෙන දේවල් ඒ ඔක්කොම මිනිස් බුද්ධිය විසින් හදාගත්ත නිර්මාණ මිසක් රූප සටහන් මිසක්. දැන් අපි අහන්නේ ගොඩක් වෙලාවට මොනවා හරි වචනයක මොකද මේ වචනේ තේරුම? ඒ කියන්නේ ඒකට අපිට ඒක අගය, ඒක රසය, ඒක වින්දනය, ඒකේ ආකාරය අපේ මොලේ ජනිත කරගන්න අපිට අවශ්‍ය කරනවා. ඒක නිසා තමයි අපි මීන් එක අහන්නේ. තේරුණා නේද? එහෙනම් මොකද්ද ඒකේ අදහස? මොකද්ද ඒකේ මීන් කරන්නේ? අපිට ඉක්මනින් දැනගන්න ඕනේ ඒක. නැත්තම් තේරෙන්නේ නැහැ. ඉතින් අපි මීන් වෙන්නේ නැති එකක් තමයි හොයන්නේ. අර්ථයක් ගොඩ නැගෙන්නේ නැති එකක් තමයි මේ සම්මා ගුණය කියලා කියන්නේ. සම්මා දිට්ටි. දිට්ටි නැති බව. කොහොමද නිවන අඳුනගන්නේ? හිස් අතක් වගේ. කොහොමද හිස් අතක් වගේ? මෙහෙම අතේ මොනවා හරි දෙයක් තියෙනවා. ඒක මේ වුණාට පස්සේ මේ දැන් මෙහෙම හිස් හිස් මොනවහරි දෙයක් අතේ තියෙන ඒක හැල්ලුනට පස්සේ හිස්සතක් වගේ මෙන්න මේ වගේ නිරෝධ සිතක් නිරෝධ චිත්තයක් චේතෝ විමුක්තියක් සංකාර නිරෝධයක් සංකාර විමුක්තියක් විඥාන නිරෝධයක් විඥාන විමුක්තියක් මොනවහරි ඔය ඔක්කොම වචන එකයි තණ්හා විමුක්තියක් අකාලික බව කාලයෙන් තොර වූ බව සත්‍යයේ පුජ්‍යලේ කාත්මයක් නැති බව කරන්නේ කරවන්නේක් නැති බව අතීතයක් හෝ අනාගතයක් නැති බව සැප වේදනාවක් දුක වේදනාවක් උපේක්ෂා වේදනාවක් නැති බව මේ ස්ත්‍රියක්ද පුරුෂයෙක්ද පුජ්‍යලේද්ද නැති බව එයට රැවෙන්නේද නැති දහවල් වෙන්නේද නැත නමුත් එකම ආලෝකයක් එකම ආලෝකයේවත් වර්ණ ආලෝකයක් නොවේ පැහැදිලි බව හේතුවෙන් භාවිතා කරන වචනයක් ඒ නිසා මෙතෙන්ට මමපත් වෙලා නැහැ. කවුරුත් හිතන්න එපා වෛර කරනවානේ මට වෛර කරනවානේ. මේ ලාංකිකයාගේ ස්වභාවයම තමයිනේ කවුරුත් ඉහෙලට යනවට කැමති නැහැනේ. මොහොකින් හරි දැනුවකින් හරි ඉහෙලට යනවට කැමති නැහැ. එයාට වඩා දෙයක් මන් දන්නවා කියලා ප්‍රකාශ කරනවා. එහෙම දන්නේ නැත්නම් ඒ දන්න දේ බොරුවක් කියලා හරි කියනවා. ඒව දෙයක් තියෙන ලෝකේ. ඒ නිසා කොහොමත් මේ තෙන්ට මම්පත් වෙන්නේ නැහැ. මම මමෙක් නොවීම තමයි අවබෝධය. එහෙම නැතුව මේ මම්පත් වෙලා එතන මේ ලොකු දෙයක් ඔයාලට වඩා දන්න කෙනෙක් පුජ්‍යලෙක් එතන නැහැ. ඒ නිසා වෛර කරන්න එපා. ඉරිසියා කරන්න එපා. මේ මං කියන්නේ මෙතන ඉන්න අය කරනවට නෙමෙයි අහන ඉදිරි අනාගතයේදී හරි අහන කෙනෙක් තුල එහෙම හටගත්තොත් එහෙම හිතන්න එපා. මෙතන මම මේ මෙහෙම තත්වයකටපත් වෙලා නැහැ. මම කියන තත්වයේ තියාගෙන ඉන්නවා නම් මේ තත්වයටපත් වෙන්නේත් නැහැ. තේරුණාද? මම කියන කෙනාව කෙනෙක්ව අල්ලගෙන ඉන්නවා නම් මේ තත්වයටපත් වෙන්නේත් නැහැ. ඒ නිසා ඔය මේ දොස් කියන්නේ පුජ්‍යලේක තෙන්නපත් වෙලා කියලා කියන කියලා කියනවා කියලා හිතලා වෙන්න ඇති. එතන පුජ්‍යලේක තෙන්නපත් වෙලා නැහැ. ඒ නිසා ආනන්දහාමුදුරුවෝ ශාරීරිකව හැඩේකින් රූපේකින් බලනවා මෝඩයෝ. ආනන්දහාමුදුරුවෝ කියන්නේ කවුද කියලා හිතුවොත් මගේ රූපේ පෙන්නලා පෙන්නයි. ඔන්න මේ ඉන්නේ ආනන්ද කියන එක්කෙනා කියලා. ඒ පෙන්නන්නේ මෝඩයෝ. දර්ශනික හිටියොත් එතන කියයි ඔය ආනන්ද හැඳුරුනේ අපි දැක්ක එක්කෙනා ඊට වඩා වෙනස් කියලා. තේරුණාද ඒ කතන්දරේ? ඔව්. මොඩේ කිරියෝ පෙන්නයි මේ ඉන්නේ ආනන්ද හැඳුරු. ඉතින් ඔබට මොනවා හරි කියයි මේ යගා විකෘති කරනවා අරව මේව කියලා කියන්න පුළුවන්. අපි යනව බණ අහන්න. හැබැයි මේ අපි දැක්ක එක්කෙනා ඔයා නෙමෙයි. එහෙමයි. තමන් දාර්ශනික தත්වයට මනස උසස් කරගත්තා නම් එයාගෙන් හම්බ වෙන උත්තරේ. රූපයෙන් දකින්න එපා. බුදුවරු රූපයෙන් දකින්න උත්සාහ කරපු වෙලාවේ බුදුහාමුදුරුවෝ එළෙව්වා. වකලිය යන්න මේ 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 මේක කුණු වෙන ශරීරයක්. මේක දිහා බලාගෙන බුදු කෙනෙක් හොයන්න එපා. බුදුවරු කොහොමත් ලස්සනයි. රහතුන් හරිම ලස්සනයි. ඇයි? හේතුව ආධ්‍යාත්මික වශයෙන් උන්වහන්සේලාගේ නිවීමක් ඇති වෙනකොට ඒක බාහිරයට එනවා. ආධ්‍යාත්මික වශයෙන් නපුරු ගතියක් ඇති වෙනකොට ඒක මූණෙන් එළියට එනවා. බලන්න ඔය කාමක මිනිස්සුන්ගේ දැඩිවිය විවෛර සහගත මිනිස්සුන්ගේ මූණ බලන්න තමන්ටවත් තමගේ කණ්ණාඩියෙන් බැලුවට ලස්සනයි කියලා හිතෙන්නේ කණ්ණාඩියෙන් බලන්නත් අකමැති. ඒ ලස්සන එන්නේ ආධ්‍යාත්මිකව සූපත් වෙන තරමට මූණෙන් ඒක පේනවා. ඕනම කෙනෙකුට ඒක කාටත් පොදු දෙයක්. මූණ කියන්නේ තමන්ගේ හිත. හිත හැමෝටම තේරෙනවා කියලා හිතාගෙන ජීවත් වෙනවා නම් එයා ගොඩාක් හොඳ පිරිසුදු කෙනෙක්. හිත තේරෙනවා හැමෝටම. මේ හිත තේරෙන්නේ නැහැ කියලා හිතන එක තමයි නරක. ඔයත්තන් අපිටත් තේරෙනවා, අපිට අපිව ඔයත්තන්ටත් තේරෙනවා යටින්. නමුත් අපිත් ඉන්නවා ඇත්තව තේරෙන්නේ නැහැ වගේ, ඔයත්තත් ඉන්නවා අපිව තේරෙන්නේ නැහැ වගේ වෙන්නේපා. අර ආධ්‍යාත්මික වශයෙන් තේරෙන විදියම තමයි අපිට හරියට තේරුම් අරගෙන ඒක විසඳ ගන්න ඕන. ඔයත්තන්ගේ බර කිලෝ ගාන, හැමෝගෙම තියෙන කිලෝ ගාන මට හොයාගන්න පුළුවන්. කෙලෙස් බර, පාදාන ස්කන්ධි බර, පංචස්කන්ධ බර නම් ඉතින් වෛද්‍යවරයෙක් ළඟට ගිහිල්ලා බලා ගන්න පුළුවන් නේ. ඒක අඩු වැඩි වීම ගැන, නිරෝගී තත්ත්වය ගැන කියලා දෙයි. කෙලෙස් බර තවම්ම හොයා ගන්න. අපි පින්නතුනි කිසි දෙයක් අපි කරන්නේ නැහැ ඔබේ ආධ්‍යාත්මයට අපි අත දාලා වෙනස් කරන්නේ නැහැ. ඔබටම ඉඩ දෙනවා ඒකත් එක්ක සටන් කරලා වෙනස් කරගන්න. එකක් අපිට කරන්න බෑ. කරන්නෙත් නැහැ. ඔබටම වෙනස් වෙන්න ඉඩ දෙනවා. අපි මාර්ගෝපදේශකයෝ කියන්නේ ඒකයි. අපි ඔබ ඔබ මේ අපිට තිබුණනම් මේ වාහනයක දාලා අරගෙන ගිහිල්ලා නිවම්පුරේට ගිහිල්ලා එක එක්කෙනා දාලා එන්න ඕලන්ට හිතන්න මොකුත් නැහැ. නගින වාහනේ ට්‍රිප් එකක් යනවා වගේ මං ගෙනියා දැම්මා ආවා. ගෙනිච්චා දැම්මා ආවා. මේක එහෙම බෑ. අපි මාර්ගෝපදේශකයෝ, බුදුවරු කතා කරේ එහෙමයි. මාර්ගෝපදේශකයෝ අපි මාර්ගය කියන්නේ ඔබ යන්න ඕන, ඔබ යන්න ඕන. අපි අරන් ගිහලා දාන්නේ නැහැ. ඉතින් කරන්න දෙයක් නැහැ. අයි අපි වෙනස් කරන්නේ නැති කියලා. එහෙම වෙනස් කරන්නේ නැහැ. එහෙම වෙනස් කරන්න බුදු කෙනෙකුට හැකියාවක් තිබුණෙත් නැහැ. එහෙම සදාචාරාත්මක අයිතියකුත් නැහැ. ඔබ කැමතිද ඔබ අකමැත්තෙන් වෙනස් කරන්නට? නෑ. මිනිස්සෙක් කැමති නැහැ එයාට බලහත්කාරයෙන් තුවාලයකට බෙහෙත් දාන්නටවත්. නැග කවුරු හරි පාරේ ඉන්න මිනිස්සෙක් අර ගහන ගිහලා ඉවරලා දාන්නකෝ බලන්න බෙහෙත්. ඒ මනුස්සයා ආයේ මගේ තුවාලය ගැන ඔයාලට තියෙන ප්‍රශ්නේ මොකද්ද කියලා. දීපන් ඊට පස්සේ උත්තර නැත්නම් ඒ මනුස්සයා මේ තුවාලයට බේත් දානවා කියලා වෙන මොනවා හරි කරා කියලා පැමිණිලා කරොත් එහෙම ඒකවත් යන්නේ නඩුවට නඩුවක් යන්නේ. ඉතින් ඒ නිසා බලන් දැන් ශල්‍ය කර්මයක් කරනකොට එහෙම අස්සනුත් ගන්නවා. ඒකට වග කියන්නේ නැහැ කියලා අස්සනුත් කරන්න වෙනවා. ධර්මයට එනකොට එහෙම බැරිද ඔයත්තන්ට? අපිත් කියනවා තමන්ගේ ජීවිතේට මමත්වයට අපි වග කියන්නේ නැහැ. අසං කරන්න ඕන කමන්නේ. මරණයට අපි වග කියන්නේ නැහැ. අසනක් දානවා. ඒ කියන්නේ මිනිස්සයගේ අසනක් දානවා කියලාම කියන්නේ එයා දෙකට මැදිව එන්නේ ජීවිතයද මරණයද දෙකටම සූදානම් වෙලා හැඩගැහෙන ඔයාගේ මනස. එතකොට ශල්‍ය කර්ම කරද්දිම කියනවා මේකේ ප්‍රතිශතයේ 70%යි. මේකට 50%යි. මේකේ 25%යි. මේ ශල්‍ය කර්මයෙන් එන්නේ 10%යි. වෛද්‍යවරයම කියලා දෙනවා මේකේ කියන ප්‍රතිශතය මෙච්චරයි. ඉස්සරහා ඉන්නෝනේ වෛද්‍යවරයා, ඒ නිසා දන්නවනේ. එතුමින් දන්නෝ වැඩේ මෙච්චරයි කියලා. ඈ මේක මෙච්චරයි. නැත්තම් සමහර දේවල් කියනවා මේක මෙයාව කරොත් එහෙම 99%ක්ම මෙයාව ගන්න බැරි පාට තියෙන කියලා දෙන උපදේශය. එතකොට සමහරල දරුවෝ නම් කියනවා නෑ තාත්තා කමන්න නෑ කරගන්න, අපි වැඩ ටික බලා ගන්න. ඈ තාත්තා බුදුම වෙනවා. නෑ තාත්තා මදි වෙනකොට මේ දරුවෝ දුක හිතනවා කියලා තාත්තා පොඩ්ඩක් මැලී වෙනකොට නෑ 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 තාත්තා ප්‍රශ්නයක් නෑ කරගන්න, අපිට පුළුවන් බලා ගන්න පුළුවන් මේ දේවල්. මුන් දරුවද මරුවද කියලා ඉදිරියෙන් ඊට පස්සේ මේ යක්කු ඉඳලා තියෙන්නේ මේ මම මැරෙන ගන්නේ බලාගෙන. නැතත් ඔක්කොම හරි අර මේ අර ඔප්පු දෙහිකුත් ගෙනාව පොඩි අස්සනකුත් දාලම කළා නම් ඔක අපිට ලේසි. අනේ එතකොට මතක් වෙනවා අනේ අත්තාහි අත්තනෝ නාති කුතෝ පුත්තෝ කුතාද කුතෝ දනං කියලා කිව්ව ඇත්ත තමයි මුන් දරුවනේ යකු මං යනකම් බලාගෙන ඉන්නේ ඉඳලා තියෙන අයියෝ අර බනට කියපු එක මට කලින් තේරුණා නම් මුන් හදන වෙලාවේ මං හරක් රංචුවක් අරන් හදනවා කියලා කල්පනා වෙනවා. එතකොට ඉතින් කරන්න දෙයක් නැහැ. එහෙම තමයි. දැන් ළමයි කියන කට්ටියටත් ඒ මහ ලොකු හැඟීමක් නැහැ. නිකන් ඔක්කොම මේ නිකන් නිකන් හරිම કૃතිම වෙළඳාම් බිස්නස් වගේ. ඔක්කොම නිකන් ගනුදෙනු ටිකක් වගේ. ඔක්කොම වැලියු එකක් මත තියෙන්නේ ස්වාමි භාර්යාවරු අරව මේව මේ ඔක්කොම මේ මිනිස්සු මහා કૃතිම ලෝකයකට ඇවිල්ලා තියෙන්නේ. බොහොම සුළු පිරිසක් තමයි එහෙම නැති හෘදයාංගම ජීවිත ගත කරන්නේ. හැම දෙයකටම අගයක්, හැම දෙයකටම වටිනාකමක් දීලා. ඒකට හේතුව ලෝකෙ දියුණුව කියලා හොයාගෙන යන්නේ වැරදි දෙයක්. මිනිස්සු දියුණුව කියලා හිතන්නේ ඩොලර් ටිකක් තියෙන එක. ලෝකෙ දියුණුව කියලා හිතන්නේ මිනිස්සු ගොඩ නැගිලි තියෙන එකට. දියුණුව කියලා හිතන්නේ යාන වාහන තියෙන එකට. ඒක වැරදි. ඒක නෙමෙයි දියුණුව. ආධ්‍යාත්මික සුවපත් භාවය දියුණුව. ආධ්‍යාත්මික සුවපත් භාවය තිබියදී අන් සියලු දේ තිබුණට කමක් නැහැ. ආධ්‍යාත්මික සුවපත් භාවයක් නැතිව අන් සියල්ල තිබුණත් එයා දුප්පත්. සන්තුට්ටි පරමන්දන, සන්තුට්ටි පරමන්දන පරම ධනය. ලෝකේ වැලියු එක වැඩිම ධනය කියන එකනේ ඒකේ අදහස එන්නේ. වැඩිම ධනය සන්තුට්ටිය. මම ඒක බෙදනවා ඔයගොල්ලන්ට. ඇයි හේතුව? මම පෝසත්. ternary මම පෝසත්. ඊළඟට ඔයත්වක තියෙන ධනයෙන් මම දන්නවා ලයිට් බිල් ගෙවනවා, ඔය සුබ සාධන වැඩ කටයුතු කරනවා, සංවර්ධන කටයුතු කරනවා, පේන්ට් කරනවා, ඒව කරනවා. ඒ ධනයට කරන්න පුළුවන් ඒක. ඔයත්වත් සන්තුට්ටි පරම ධනය පුරවගෙන ඔබේ වටපිටාවේ ඉන්න අයගේ සිත් පුරවන්නේ එකෙන්. ඔබේ දරුවන්ටත් ධර්මදායාදය දෙන්න, ඔබේ ඥාතීන්ටත් ධර්මදායාදය දෙන්න. තේරෙන්නේ නැත්තම් සින්දුවක් වගේ අහන්න කියලා හරි කාලයක් කියන්න, ඊට පස්සේ තේරුම් ගන්න මහන්සි වෙන්න, ඊට පස්සේ සුවපත් මනසක් ඇති කරගන්න. ධර්මය අමතක කරන්න එපා. හොඳින් ජීවය කරගෙන ඒවන් නිසි තැනට ගලපාගෙන හිත හදාගන්න, වස්සන කරගන්න. ධර්මය තුල වචන නැත. එවනම් වචන නැති දරා ගැනීමක්. දරාගෙන ඔබ ඉන්නවනම් එයින් සූපත් භාවය ඔබ විඳිනවනම් ඔබ ධර්මයේ අරගෙන තියෙන වචන අරගෙන නැහැ. හැබැයි වචන අතරේ ඔබ පැටලුණා නම් ඔබ වචන අරගෙන තියෙන ධර්මයේ අරගෙන නැහැ. ඒ නිසා මා වචන ශූන්‍ය කළා මිස වචන ඔබ තුල ගැප් කළා නොවේ, තැම්පත් කළා නොවේ, ධාරණය කළා නොවේ. වචන ශූන්‍ය කිරීමක් තමයි සද්ධර්ම දේශනාවක් කියලා කියන්නේ. බලන්න ඔබේ හිත දිහා හොඳට. තිබිච්ච වචන, තිබිච්ච දෘෂ්ටි ශූන්‍ය වෙලා පවතිනවද මේ මොහොතේදී? දරාගෙන තියනවද කියලා ශූන්‍ය කළා. හරි, ඒව තමයි දිට්ඨිංච අනුපගම්ම සීලවා. දෘෂ්ටි වලින් ඈත් කිරීමේ සීලය. ඔබ සිල්වත් වෙලා දැන් එහෙනම් බලන්න ආවට වඩා දැන් සිල්වත්. කොහෙද හිත? හිත සිල්වත්. හැම කෙනෙක්ගේම ධර්මයේ බලයෙන්, ධර්මයේ ආශ්චර්යයෙන්, ධර්මයේ ප්‍රාතිහාරයෙන් සිල්වත් වෙලා ඇති. ආපු කෙනා නෙමෙයි දැන් ඉන්නේ. ඒක ප්‍රමාණය කෙනාගෙන් කෙනාට වෙනස් වෙලා ඇති. ඒක දශම ගණකින් හෝ 75කින් හෝ 90කින් හෝ 99කින් හෝ වෙලා ඇති. ඒක පුජ්‍යලයාගේ ඥාණය, ධර්ම අවබෝධය, ධර්මයේ වෙනුවෙන් කරන ලද කැපවීම අනුව ඒක වෙනස්කම් තියෙනවා. 100%ක්ද තව කෙනෙක්ගේ තිබිය හැකි. වචන ශූන්‍ය කිරීමයි ධර්ම දේශනාවක් කියලා කියන්නේ. ලස්සන වචනයක් නේ. ධර්මදේශනාවක් යනු වචන ශූන්‍ය කිරීමයි. ඒ වුණාට ඔයත්තන්ට මාධ්‍ය වලින් ඇහෙන්නේ එහෙම බලන්ද නෑනේ. වැරදිනේ. වචන ගත කරනවා. ආගම කියන්නේ ගොඩාක් වෙලාවට නිකුත් ආගම් තියෙනවා. ඒ ආගම් වලින් කරන්නේ වචන ශූන්‍ය කිරීමක්ද? අපෝ නෑ, වචන වල අන්තර්ගත කරලා මොලේට සුද්ධ පවිත්‍ර කරලා දෙනවා. බ්‍රේන් වොෂ් එකක් හොඳට. ඒකේ වොෂ් වෙනවා කියලා වචනේ පාවිච්චි කරාට මන්නම් කියන්නේ වොෂ් වෙනවා නෙමෙයි පුරවනවා කියලා. පින්නතුනේ මම දැකලා තියෙනවානේ මේ නගරෙම තියෙන කුණු එකතු වෙන පොඩි වලවල් හදලා තියෙන තැන් තියෙන නගරවල. එතෙන්ද තමයි ඔක්කොම ටික කුණු කාණු ටික ගිහිල්ලා ඉවරලා ගොඩ ගහන්නේ. ඒ සමහරලාට මිනිස්සුන්ගේ මොලත් ඒ වගේ වෙනවා. සුද්ධ කරගන්නේ. වටේම තියෙන ඔක්කොම ගිහිල්ලා කුණු කොට එතන කොට ගහනවා. ආගමික කුණු කොට වල, දේශපාලන කොට වල, වාර්ගික ජාතික ඔය ඔක්කොම පුජ්‍යල කුණු කොට වල ගිහිල්ලා අර නගරේක කුණුගොඩ වගේ මොලයක් හදාගත්ත මිනිස්සු ඉන්නවා. ඒ මිනිස්සු දුක් විඳිනවා, වේදනාව විඳිනවා, හයියෙන් කෑ ගහනවා, අරගල කරනවා, ප්‍රශ්න කරනවා, මැරෙනවා. සමහර වෙලාවට ඒව වෙනුවෙන් ඒ තරම් ආවේග ප්‍රබල වෙනවා, ජීවිතේන්ද්‍රය ඉක්මවා ගිහිල්ලා. එවන් ලෝකයක අපිට ධර්මය ලැබිලා තියෙනවා. සමාහිත මනසක් ඇති කරගන්න, ශාන්ත මනසක් ඇති කරගන්න. දැන් ඉතින් ධර්ම මණ්ඩපයෙන් බැහැලා ආයි මිනිස්සුන්ගේ තලයට ඇවිල්ලා මිනිස්සු හිතන පතන විදිහට මිනිස්සු අහන දේවල් වලට උත්තරයක් දීගෙන මිනිස්සුන්ගේ තලයේ ඉන්න ඕන. මිනිස්සු කැමති නෑ මිනිස්සුන්ට වඩා උසස් වෙනවට. ඒ නිසා ධර්මාසනාරූඪ වුණාම අපි නිර්වාණ තලයටම ගියාට දැන් ආයි අර ප්‍රාථමික මිනිස්සු ඉන්න මට්ටමටම ඇවිල්ලා ආයි කතා බහ කරන්න ඕන. උඹත් එකයි මාමත් එකයි කියලා හැඟෙන තත්ත්වයට. එනිසා දැන් මං ආයි ඔන්න දැන් හුලම් බස්සන. හුලම් බස්සල ඉවරෙලා ධර්මාසනේ යනකොට ගානට මිනිසුන්ගේ තත්ත්වෙටම හැදිලා තියෙන්නේ. ඊළඟට කතා කරන විදිහට ඒගොල්ලොන්ගේ සහ අපේ වගේ මෙක්කෙනෙක් කියලා හැඟෙන විදිහට අපි කතා කරන්න ඕන. නැත්තම් ඉතින් කාකු ගොඩක් මැද කොල්ලන්ට දාන්න බෑනේ. එනිසා ධර්මාසනාරූඪ වෙච්ච වෙලාවට විතරයි ඒ ලෙවල් එකේ ස්ටෑන්ඩඩ් එකේ කතා කරන්නේ. ඊට පස්සේ ආයි එනවා. එතෙන්ට එනවා. ඒක ඒ ඔටෝමැටිකලි හැදෙනවා. වෙනුතුනේ මනුස්සයගේ හැටියට ඒ ලෙවල් එකට හැදෙනවා. ඒකෙන් පස්සේ ආයි නෝමල් වෙලා එයාට මට පුළුවන් ආයි ඔය වෙරළ දිගේ ඇවිදලා සිප්පිකට අහුලන්නත් පුළුවන්. අනිත් අය වගේ වෙරළ පාගල ආයි දුවල මෙහාට එන්නත් පුළුවන් පොඩි ළමයි වගේ. ඒ එතෙන්ට ගියාම එහෙමයි. මෙතෙන්ද එහෙමයි. ඒ එතෙන්ට ගිහිල්ලා ඉවරලා ලොකු පාටේ ගියද එයා වෙනම මිනිහෙක් වෙනවා. වෙරළට ගියාම වෙරළි වගේ ඉන්න ඕන. ඒකට ගියාම සිප්පිකට වවුලන්න ඕන. ඒක වෙරළ පා ගන්න ඕන. තේරුණාද? ඒ වෙරළේ ස්වභාවය. හැබැයි ආධ්‍යාත්මය ඔබේ දර්ශනය වෙන තේනවා. එයා මේ මහාචාර්යවරයෙකු ගිහිල්ලා ඉවරලා වෙරළ පා ගන්න පුළුවන්. හැබැයි එයා මේ වෙරළේ ඉන්න මාළුකාරයෙක් වෙන්නේ නෑ. ඒක එහෙමයි. හැබැයි අන්න ඒවයින් මනින, ඒවයින් දකින ස්වභාවයන් ඔබේ ඔළුවේ ඉවත් කරගන්න ඕන. දර්ශනේ ඉවත් කරගන්න ඕන. එහෙනම් හැම දිනාටම සම්මා සම්බුදු සරණ වේවා. සුපත් වේවා. අද පින් ඇති දායකත්වය සිහිපත් කරන්න කැමතියි. අද දවසේහි උපන්දිනය සමරනු ලබන උදීෂ පත්මික පුතුණුවන්ට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරගෙන, සද්ධර්මයේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරගෙන ඒ අධ්‍යාපන කටයුතු, ඒ වෛද්‍ය උපාධි කටයුතු සිද්ධ කරගන්නේ විදේශගතව. ඒ පුතුණුවන්ට තුරුණුවන්ගේ ආශිර්වාදය ලැබේවා. උදීෂ පත්මික පුතුණුවන්ගේ උපන්දිනයට දෙමව්පියන් එවගේම ඥාති හැමෝමත්, ස්වාමීන් වහන්සේත් සද්ධර්මයේ ආශිර්වාදයත්, තුන්වන්ගේ ආශිර්වාදයත්, දෙවියන්ගේ ආශිර්වාදයත්,
අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමටත් ආයුර ආරෝග්‍ය සැප වර්ධනය ඇති කර ගැනීමටත් හේතු වාසනා වේවා කියලා සුබ උපන්දිනයක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අද දවසේ හි දායකත්වයේ ධර්මයෙන් කටයුතු කරේ ප්‍රේමරත්න අල්විස් පින්වත් මහත්මා සහ සීතා අල්විස් පින්වත් වෛද්‍යතුමිය. ඒ පින්නතුන් අපට බොහෝම සැදැහැති කරුණාවන්ත පිරිසක්, බොහෝ දායකත්වය ලබන පිරිසක්. එයතු බලාපොරොත්තු වෙනවා අපතරින් සමුගත් ප්‍රේමරත්න අල්විස් මහතාගේ දෙමව්පියන් වන සාදරයේ සල්විත් පියාණන් වහන්සේටත්, ඇලිස් නෝනා අතුකෝරල පින්වත් මාතාවටත් සාංසාරික වශයෙන් පුණ්‍යානුමෝදනා කරන්න. ඒ වගේම සීතා අල්විස් පින්වත් වෛද්‍යතුමියගේ දෙමව්පියන් වන ඩයස් ගුණවර්ධන පියාණන්ටත්, ඇන්සි ගුණවර්ධන මාතාවටත්, ජන්මාන්තර ගතවන්නට යෙදුණු සියලුම වංශ පරම්පරාගත ඥාතීන්ටත් සසර යහපත් උප්පත්ති භාවයන් ලැබේවා, කල්යාණ මිත්‍ර ඇසුර ලැබේවා, ප්‍රාර්ථනීය බෝධීන් නිවනින් සැනසීමට මේ පුණ්‍යානුමෝදනා වූ පින් පඳුරක්ම වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම ආනන්ද ස්වාමීන් වහන්සේටත් දුක් නිරෝගී සුවපත් භාවයේ ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සද්ධර්මයේ ශ්‍රවණය කරන සෑම සිළු දෙනාටමත් ආරෝග්‍ය සැප වර්ධනයත්, සද්ධර්ම අවබෝධයත් වහවහා සැලසේවා කියන උතුම් පරමාර්ථ රාශියක් තබාගෙන අද දවසේහි ධර්ම දේශනා දායකත්වයේ දක්වමින් කටයුතු කරේ ප්‍රේමරත්න අල්විස් මහත්මා සහ වෛද්‍ය සීතා අල්විස් මෙතිනේ. ඒ හැම දෙනාගේම සත් ප්‍රාර්ථනා බලාපොරොත්තු එලෙසම යහපත් ලෙස ඉෂ්ට සිද්ධ වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණ වේවා. අභිවාදන සීලෙස නිච්ඡං උද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුකම් බලං ආයුරාරෝග්‍ය සම්පත්ති පඤ්ඤාවන්තස්ස හේතුච අතෝ නිම්භාන සම්පත්ති මිනාතේ සමිඤ්ඤතු සාදු 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 බුදු සරණයි.